නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතිපනා උසෝ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදාය ද්වේකෝ ආඋසෝ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදාය පරතෝ ච ගෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ ඉමේකෝ ආඋසෝ ද්වේ පච්චයා සම්මා දිට්ඨියා උප්පාදායාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කැනිබක් ෆාම් මධ්‍යස්ථානය කරගෙන මන්දිකන අප මේ තුන්වෙනි වතාවට වගේ තමයි අපි පිරිසක් වශයෙන් නැවත නැවත මේ හමු වෙන අවස්ථාව. ඉතින් අද මේ දවස ඒ දස දින භාවනා වැඩ පිළිවෙලක පළවෙනි දවස. අපි මේ සම්මත කරගෙන තියෙන කාලසටහනේ හැටියට මේ 8 වෙනි පැයේ නැත්නම් හන්දෑ රාත්‍රී 8ට යොදාගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් අපිට අද දවසේ ධර්ම දේශනා අවස්ථාවයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මෙලිබඳ වාසීන්ගෙන් ලැබිච්ච යෝජනාවක් විදිහට මේ සඳහා සර්වචන්නාසේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මහාවේදල්ල සූත්‍රය ප්‍රධාන මාතෘකාව වශයෙන් තබා ගන්නු කියලා අපි දැන් තීන්දුව කරගත්තා. ඒ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල 50කට අයිති වෙන එකක්. ඒත් එක්කම තියෙන චුල්ල වේදල්ල සූත්‍රය. ඉතින් මේ වේදල්ල කියන වචනය සර්වචන්නාසිකේ නවංග සත්තු සාසනයේ එක කොටසක්. සර්වචන්නාසේ දේශනා කරන්න තියදිච්ච ඒ 84000 ධර්මස්කන්ධය සර්වචන් වහන්සේගේම වර්ගීකරණය අනුව සුත්තංගෙයං වෙය්‍යාකරණං ගාථායිති උත්තකං අබ්බූතං ජාතකං ආදි වශයෙන් සූත්‍ර කොටස් කියනවා. ගෙය කියලා කියන්නේ ගද්ද්‍ය සූත්‍ර කියන්නේ ගද මේ පද්‍ය වලට සූත්‍ර නොවන වට කියන ගද්ද්‍ය කියලා නිකන් ටෙක්ස්ට් තියෙනවා. වෙය්‍යාකරණ සූත්‍ර තියෙන අයවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර වගේවා වෙය්‍යාකරණ ගණයට වැටෙනවා අයවා සර්වචනාංශේ විසින්ම හිතලා පිළිසෙට ප්‍රයෝජනවත් වෙයි කියලා සූත්‍ර දේශනා කරපුවා. ඉති උත්තක පාළිය පසු කාලීන සූත්‍ර සංග්‍රහ ධර්ම සංගායනාවලදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා මෙහෙමත් සර්වචනාංශී කියලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔක්කොම ඉස්සලා වාර්තාගත කරන වෙලාවේදී අහවල් තන අහවල් කිනාද කියන මතක ගන්න සූත්‍ර කාරණා ධර්ම කාරණා යොදච්චාම ඉති උත්තක මෙසේද දේශනා කරන ලදී. ඉති උත්තකං උදානං උදානගත කියලා කියන්නේ සර්වචනාංශිත සිද්ධියක් ඇතුව ඉබේම හිතට එන ඒ කියන්නේ හෘද පතුලින්ම නැගලා එන අදහස්. ඒවක් කෙනෙකුට අර බය දේශනා කරන්නේ උනාසිර පිළිත මේ සර්වඥතා ඥාණයෙන් මේ සිද්ධිය දැන බලනකොට ඒ පැත්ත මේ පැත්ත දෙකම දකින්න කෙනෙකුට පිට වෙන වචන උදානගත. ඒ වගේම අද්භූත ධර්ම දේශනා කළා කියනවා. බැලුව බැලමට කාටවත් එක තේරෙන්නේ නැති වුණාට අවබෝධ කරගෙන යනකොට වැටෙන අද්භූත ධර්ම. ඒ වගේම වේදල්ල ධර්ම. වේදල්ල කියලා කියන්නේ අපි මේ ගත්ත මාතෘකාවේ සඳහන් වෙන මහා වේදල්ල, චූල වේදල්ල වගේ දේවල්. ඉතින් මේ වේදල්ල ධර්ම වල සඳහන් වෙන හුඟක් ගැඹුරු දේවල්. ඒ කියන්නේ ආධුනික යෝගාවචරයෙකුට එහෙම නැත්නම් බුද්ධ ආගමට මේ ආපු ගාම කෙනෙකුට තේරුම් ගන්න කියන දේවල් නෙමෙයි. මේ වේද කියන වචනයෙන් බිඳිලා ආපු පදයක් මේකේ තියෙන්නේ පේන විදිහට. වේදේට වේදේ කියලා සර්වචනසේ පහළ වෙදි ඉස්සලා ලෝකේ පාවිච්චි කිව්වේ දැනුමට. ත්‍රිවේදේ කියලා කිව්වහම ඒ තාක්කල් තිබුණු ඉන්දියාවේ පැවතිච්ච දැනුම් සම්භාරයේ කටින් කට අතින් අත ආපු ටිකට කිව්වේ වේදේ කියලා. ඒවා ත්‍රිවේදේ වශයෙන් ඇති වෙලා තිනවා. ඒ වේදේද කියන්නේ විඳින කියන්නේ ඍජු අත්දැකීමෙන් ලැබෙන කියන. තවපැතින් යල්පන දෙයනාසි දීපුවා නෙවෙයි. එහෙම නැත්නම් හිතලුවනොත් නෙවෙයි. තමන් අත්දැකලා ගත්ත දේවල් දරු පරපුරෙන් දරු පරපුරට ආචාර්ය පරම්පරාවෙන් පරම්පරාවට එනකොට සමහර දේවල් ඉතින් බොහොම කරු සරු දේවල් වෙනවා. ඒවා ඉතින් මේ ආගම් වාසයේ ගුරුකුල වාසයෙන් පැවතුනවා. ඉතින් ඒකේ තියෙන වේද කියන වචනේ සර්වචනාංශෙත් ප්‍රතිවේද කරනවා වගේ වචන අරගෙන තිබුණා. ඒ Hindu සාහිත්‍යයේ ප්‍රතිවේද කරනවා කියන අවබෝධ කරනවා කියන මේකත් වේදල්ල කියන පදයෙන් තියෙන්නේ. මේ දැනුම සඳහා වාගේ කියන කපගේ ඒකට ගැළපෙන වගේ දැනුමක් මේක තියෙනවා. නමුත් ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට යොදලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කියන අදහස. චුල්ල වේදල්ල මහ වේදල්ල දෙකේම තියෙන්නේ කෙනෙක් ප්‍රශ්න නගනවා අනිත් කෙනා උත්තර දෙනවා. ඉතින් මේ දෙන්නම කිසිසේත්ම ඉගෙන ගන්න අහන ප්‍රශ්නයක් නෙමෙයි මේකෙදී තියෙන්නේ. උත්තර දෙනකොටත් පසුබිම නොදන්න කෙනෙකුට වටහා ගනිවා කියන අදහසින් නෙමෙයි උත්තර දීලා තියෙන්නේ. උත්තර දීලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් නැත්නම් සරුවතෙන්ද කොතනක හෝ ඒ ප්‍රශ්නෙට දීලා තියෙන පිළිතුර ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වේදල්ල වශයෙන් තමයි අපි ත්‍රිපිටකෙට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ චුල්ල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බැලුව බැල්මට අර රත විනිත ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව වගේ ක්‍රමානුකූල ගතියක්, අනුපූර්වේ නැගලන ගතියක් නැහැ. ඒ ප්‍රශ්න කරුට හිතන ප්‍රශ්න අහනවා. එතකොට පිළිතුර දෙන්නේ ඒ පිළිතුර දෙන කෙනාගේ මට්ටමේ. ඒ නිසා ශාස්ත්‍රීය පැත්තක් මේකේ පේන්න තියෙනවා. ඉතින් මේ වගේ නෛර්යානික සද්ධර්මයක අනිවාර්යයෙන්ම මේ වගේ සාරය සාරමණ්ඩය එකතු වෙනවා. අන්නේ මේ එකතු වෙච්ච අවස්ථාවක් තමයි මේ චුල වේදල මහ වේදල සූත්‍ර වල සඳහන් වෙන්නේ. ඒ නිසා ඒක සාමාන්‍ය බණකට වගේ එහෙම අරමුණු වෙන්නේ නැහැ. මේ හඳුනා ගැනීමේ බණ වලට මේක අරමුණු වෙන්නේ නැහැ. නමුත් මේ වගේ පිරිසකට මම හිතනවා හොඳයි කියලා. ඒක මොකද අපි ඔය 2006 ඉඳලා පටන් අරගෙන යනකොට මේ මෙල්බන් කට්ටිය පිරිසත් එක්ක නිතර නිතර බණ කියලා තියෙනවා, ධර්ම සාකච්ඡා කරලා තියෙනවා, බාහිර වැඩමුළු මෙහෙලවල තියෙනවා. මේ සමාන හිතනවා කාටත් සෑහෙන දුරට ධර්මයේ පිළිබඳව මූල ධර්මයේ සහ අත්දැකීම් පැත්තෙන් සුදුසුකම් තියෙන නිසා අපිට ආයාසයෙන් නමුත් එපැත්තෙන් ප්‍රයත්න කරලා මේකදී සාකච්ඡා වෙන දේවල් අල්ලගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ වේදල්ල සූත්‍රයේදී සිදුවෙන කාලේ පසුබිම නිදානේ වශයෙන් සඳහන් කරන්නේ සර්වජන් වහන්සේ සවත්වර ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවක ඒ වෙනකොටත් සර්වජන් වහන්සේගේ ශාසනයයි පැවිද්දන් අතර ප්‍රසිද්ධ නන් ලබාගෙන හිටව මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ. මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ සර්වචනාසී තාම සංක්ෂිප්තයෙන් කෙටියෙන් දේශනා කරපු දෙයක් විසඳ ගන්න උනොත් අවශේෂ සංඝයා කොට්ටිස ස්වාමීන්සේ ළඟට තමයි යන්නේ. කච්චායන ස්වාමීන් වහන්සේ කොට්ටිස ස්වාමීන් වහන්සේලා. අරියට කියනවා නම් පසුකාලන 15 වෙච්ච අටුවාචාර්යින් වහන්සේලා වගේ සර්වනාංශයේ සර්වචනාසී කෙටියෙන් යමක් සඳහන් කරා නම් ඊටත් ටික සර්වචනාසී අහගන්න දපස්තාවක් නොලැබුණොත් මේ ස්වාමීන් වහන්සේ ගාව තමයි යන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් සර්වචනාසිට යොමු කරලා බැරි නම් විස්තර කරලා දීලා කියනවා මම මේම කියවනවා. නමුත් මේක මගෙන් තීන්දුව කරන්න එපා. මේ කියපු දේ ඉඳලද වෙලාවක සර්වචනාසිට කියලා ආගි සන්දේ කියනවා. පිළිසිදු කරගන්නේ. ඉතින් පිළිසිදු කරන වෙලාවෙදී සර්වචනාසිට කියනවා ඔය ප්‍රශ්නේ වෙලාවෙම වල මයින් ඇවුණා නම් මටත් ඔක තමයි දෙන්න තියෙන උත්තරේ. මහා කොට්ටිත බොහෝම බහුසුතයි කෙටියෙන් කියපු දේවල් විස්තර කිරීමේ දක්ෂකමක් ඇති කෙනෙක්. ඊට පස්සේ කොට්ටිස ස්වාමීන් වහන්සේ මෙතනදී කරන්නේ ඒ සාවිශාල සර්වචනාංශයෙන් එහෙම කරුණම්පු ලැබපු ඒ වගේම දැනුම සහිත කෙනා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පත්ක දෙල තුන්සරයක් වැඳලා සාරිපුත්‍ර ස්වාමීන්ගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් උත්තර දෙන්නේ. ඉතින් මේකෙදි හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ මහා දාල තියෙන අත්තු දෙන්නෙක් අතර යන රණ්ඩුවක් වගේ. ඒ දෙන්නාටම බොහොම බලවත්. ඉතින් අනිත් එක තමයි මේකදී දැනගන්න තියෙන්නේ ඒ වැදගත් කෙනෙක් එහෙම නැත්නම් ඒ ධර්මයේ දන්න කෙනෙක් හම්බ වෙච්ච වෙලාවක ප්‍රශ්නේ උත්තරේටත් වැඩිය වරණගෙන ප්‍රශ්නයෙන්ම තමයි ධර්මෝජාව එළියට එන්නේ. ධර්ම සාරය එළියට එන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ වික්කසාදන අඩුයි එහෙම නැත්නම් මේ රටේ සුතේ කියන කෑම ගැනයි අඳු මොතර ගැන ප්‍රශ්න අහන්න පටන් අරගත්තොත් වෙන්නේ අරක නිකන් මේ විජාබහුව වෙනවා හොද්දල් වෙනවා ඉතින් ඒ වෙලාවට ඒ ගැළපෙන ප්‍රශ්න නගනවා කියන එක සාසනික තාමත්ම කලාතුරකින් වෙලා තියෙනවා මොකද බොහෝ දෙනා ඉන්නේ ඔය එදිනෙදා පාම් බටර් ප්‍රශ්න වල තමයි පින්සා සමහර තැන්වලදී සර්වච්ඡන් වහන්සේ විසින් තවත් නිර්මිත සර්වච්ඡන් වහන්සේ නමක් නම්වලා ඒ නිර්මිත සර්වච්ඡන් වහන්සේගෙන් අදාළ ප්‍රශ්නේ අස්සවලා සර්වච්ඡන්සේ උත්තර දෙනවා. ඒ කියන්නේ බුද්ධ කෘත්‍යය හමාර කරන්න නම් මේ පෘථග්ජනයන් විසින් අසන ප්‍රශ්න වලට උත්තර දීමෙම සම්පූර්ණ සාරමණ්ඩේ එළියට එන්නේ නැහැ. මොකද පෘථග්ජනයන් දින වහා දැවෙන ප්‍රශ්න. ඒක බොහෝ දුරට කියන්නේ වනේ එතන එතන ඉගෙන ගන්නවා එකම ප්‍රශ්න තමයි ඉතින් කොහොමලක් අහන්නේ. කොහොම ඇව්වත් ඒ කාලා ඉවර වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒවවා ඉවර වෙන්නේ නැති ප්‍රශ්න නිසා කවදාකවත් ඒ සර්වචනාංශයේ මේ මානවයාට ඉදිරිපත් කරන හදන ප්‍රධාන පණිවිඩය දී ගන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද මේ අතුරු සිදු පොඩි පොඩි ප්‍රශ්න නිසා. ඉතින් මෙතනදී මේ මහා කොටිට ස්වාමීන් වහන්සේගෙදී තාමත් ඥානාන්විතව අවස්ථානුකූලව අර සාරිපුත්‍ර ශ්‍රාවකගේ දනු සම්භාරය අඩියටම අත දාලා ගන්න පුළුවන් විදිය තමයි ප්‍රශ්න ගන්නේ. අර චුල්ලවේදල සූත්‍රයේදී ඒක සිද්ධ වෙන්නේ විසාක උපාසකතුමත් ධම්මදින දෙකින් ආසෙත් අතර. ඒකෝට විසාක උපාසකතුමා අනාගාමී උපාසක කෙනෙක් වෙනවා ධම්මදින දෙකින් ආසෙ රහත් ඵල ප්‍රාප්ත තිරණ්‍යාස කෙනෙක් වෙනවා. මෙතනදී දෙන්නම අග්‍ර ශ්‍රාවක තනතුරට මහා ශ්‍රාවක තනතුරට පත්වෙච්ච දෙන්නේ. නමුත් මම මේ අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්ත කතිපනා උසෝපච්චා සම්මාදික්ඛා උපාදාය කියන කොටිස සංස්කෘතික ප්‍රශ්නේ මේ සූත්‍රයේ පළවෙනිම ප්‍රශ්න නෙමෙයි. මම හිතුව මේක කියන පටන් අරගෙන අපිට මුළු සූත්‍රෙම අමාර කරන්න පුළුවන් වෙයි දන්නේ අවස්ථානුකූලව අපි මේ කරගෙන යන භාවනාවටත් කර්මස්ථාන ලැබෙන විදිහට යම් විදිහක අනුපූර්ව ප්‍රතිපදාවකට යන විදිහට අවස්ථාව හැටියට සූත්‍රයේ ඒ කොටස් දවසින් දවසට ඉදිරිපත් කරගනිමින් දේශනා මාලාවක් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් මේ කොටස මේක කලින් ධර්ම දේශනාවලට මේ ප්‍රශ්නයක් මේ උත්තරයක් අපි සාධක සූත්‍ර වශයෙන් අරගෙන තියෙනවා. ඒක සඳහන් වල මූලික මුල්ම තැන ඔය මහවිදාල සූත්‍රය. නමුත් ඒ ප්‍රශ්නේ ඒ උත්තරේ දෙකම උගක් විතක අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දුක නිපාතේ තියෙන්නේ දෙතිය. ඒකට ඒතර තියෙන කෙලින්ම සාරවත්චනාංශයේ ප්‍රශ්න වල සාරවත්චනාංශ උත්තර දෙනවා. මෙතනදී මහා කොටිට ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්නේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ උත්තර දෙන්නේ ඒවා ඇති හරියටම අරකෙම කාබන් කොපිය වගේ සර්වචනසගේ ක්‍රමයටම තමයි මේ කියන්නේ. කෙසේ නමුත් ඒ දෙපලක සටහන් වුණත් මාතෘකායි වටිනාකමේ කිසි අඩුවක් නැහැ. අපිට ඒකෙන් ගොඩාක් අදින් පටන් ගන්න කරන්න හදන බලා අපේ භාවනා වැඩ පිළිවෙලටත් ඒ වගේම අපි මේ යන සංසාර ගමනේ මේ හම්බෙච්ච අවස්ථාව අපි ඉන්න එකටත් ලොකු සුත්තමේ ඥානයක් ඒ වගේම චින්තාමේ ඥානයට අත්තලක් ඒ වගේම භාවනාවට අත්තලක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේකදී සම්මාදිට්ඨියක් උපදින්න කෙනෙකුට මොනවද ආසන්න කාරණා වෙන්නේ කියන එකයි කතිපනා උසෝ පච්චය සම්මාදිට්ඨිය උපාදාය කියලා මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ නගන ප්‍රශ්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික මගකට වැටෙන්න එහෙම නැත්නම් ආගමානුකූල මගකට වැටෙන්න ඒ ප්‍රධානම මුල්ම දේ තමයි ඒ පුද්ගලගේ දෘෂ්ටිය සම්මාදිට්ඨිය. ඉතින් මේ සම්මාදිට්ඨිය කියන එක උප්පත්තියම කියන එකක්ද එහෙම නැත්නම් ක්‍රමික උගන්වීමකින් ඇති කරන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් සම්පූර්ණ අහම්බයක්ද කියන එක ඒවත් අදත් කවදරත් ප්‍රශ්නයක්. කොහොමද කෙනෙක් සම්මාදිට්ඨියට එන්නේ? ඒක මේ අනිකුත් පින්කම් කරලා ඒ පින් මෝරනකොට ඒක එනවා කියන එකද? නැත්නම් විභාගය සමත් කරලා උපාධියක් ගන්නකොට එනවා කියන එකද? එහෙම නැත්නම් එනකොටම ජාතකෙම ගේන එකද කියන එක හිතාගන්න බැරි තරම් අහඹයක් තියෙනවා. ඉතින් ඒක සුද්ධ කරන්න තමයි මේ කොටිස ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්නේ. එවත්නි මේ සම්මාදිට්ඨියක් හටගන්න නැත්නම් මිච්ඡාදිට්ඨියක් ජවල කරලා සම්මාදිට්ඨියකට ඉන්න ආසන්න කාරණාව මොනවද කොච්චරද කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ද්වේමේ බික් ආස ආවුසෝ පච්චය සම්මාදිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝ යෝනිසෝ මනසිකාරෝ. එවත්නි මේ සම්මාදිට්ඨියක් හටගන්න ආසන්න කාරණා දෙකක් තියෙනවා. ප්‍රත්‍ය දෙකක් තියෙනවා. හේතු දෙකක් තියෙනවා. පරතෝ ගෝසය කියලා කියන්නේ අනුන්ට අහුම්කම් දීම. කියන බණ අහනවා කියලා අපි සිංහලෙන් කියන එක. නැත්නම් සුත්තමේ ඥානෙ. නැත්නම් පොතේ දැනුම. දෙක අජහත යෝනිසමනිකාරෝ ඇතුළතින් ඒ තමන්ගේ තියෙන නුවණින් මෙනෙහි කිරීම. මේ කියන කාරණාව එහෙම දෝ නැත් ඒක දෝ නැක දෝ කියලා හොඳට ඒක හරි හැටියට කල්පනා කර බලන්න පුළුවන් ශක්තිය. මේ දෙක තමයි සාරිපුත්‍ර සාන්තිය ඉදිරිපත් කරන්නේ සම්මාදිට්ඨිය ඇති කිරීමට ආසන කාරණා වශයෙන්. ඉතින් අපි මේ වගේ බණ භාවනාවට එනකොට අපි හැම වෙලාවෙම එකිනෙකා දිහා බලන්නේ තමා දිහා බලන්නේ අපි දැන් සම්මාදිට්ඨියක ඉන්නවයි කියලා. ඒ විතරක් නෙමෙයි අපි බොහෝ විට පශ්චාත්තාප වෙනවා අනිත්‍ය සම්මිච්ඡාදිට්ඨියක ඉන්න කෙනෙක් කොහොමද සම්මාදිට්ඨියට ගන්නේ කියලා. එහෙම නැත්නම් අපි හිතනවා මේ අපි සම්මාදිට්ඨියයි කියලා ගන්නා වූ මේ බුද්ධාගමේ ඉන්න කෙනෙක් අපි දන්නේ අනිකුත් මිච්ඡාදිට්ඨිය වල ගියාම මේක මූලධර්මවාදී ප්‍රශ්නයක් යුද්ධ කරන්න තරම් වටින ප්‍රශ්නයක් රටක් රාජ්‍යයක් අහිමි වුණා වගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ සම්මාදිට්ඨියයි කියලා ඉන්න කෙනෙක් කොහොමද මිච්ඡාදිට්ඨියට යන්නේ? ඒක ඒකවල දේශපාලන ප්‍රශ්න, ඒක ආචාර ධර්ම ප්‍රශ්න, ඒක සමාජික ප්‍රශ්න, ආගමික ධර්ම ප්‍රශ්න බවට පත් වෙනවා. ඉතින් අපිට මේ මං හිතන්නේ මේ වැඩමුළුවේදී අපිට ඒ පළල් විශේෂයට යන්න පුළුවන් වෙයි කියලා. මෙතනදී අපි උත්සාහ කරන්න හදන්නේ තමන් විසින්ම තමන් සම්මාදිට්ඨිය කියලා සාහිතිය දීගත්තට ඒක අපිට කොතනදීද අනුමත කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ හිතාගත්තට ඇත්තටම ඒ සම්මාදිට්ඨියෙන් ගත යුතු වැඩගත් ආර්යයන් වහන්සේගේ පැත්තකින් රහතන් වහන්සේ නමකගේ පැත්තෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලනකොට අපි ලබ කොච්චරක් මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි මේක කලවමක් අච්චාරුවක්ද තියෙන කියන එක දැනගන්න එක බොහොම වටිනවා. ඒක නිසා අපිට තේරුම් ගන්න වෙනවා අපි දැනට සම්මාදිට්ඨි නම් දැනට අපි ළඟ ওই කියන විදිහේ අපි පූර්ණ සුදුසුකම තියෙනවා නම් අපිට දැන් ආයෙත් ආයෙමත් අහන්න දෙයක් නැහැ. අපිට ආයෝ ගැන කල්පනා කරන දෙයක් නැහැ. අපි එහෙනම් ගෙඩිය ඉදිලා වැඩ ගන්න එකයි තියෙන්නේ. නමුත් එක එක්කෙනෙක් වශයෙන් අපි දන්නවා අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. අපිට තව ඉස්සරහට ගමනක් තියෙනවා. නැත්නම් ප්‍රතිපදා පුරන්න වෙනවා. සීල ශික්ෂා වශයෙන්, සමාධි ශික්ෂා වශයෙන්, ප්‍රඥා ශික්ෂා වශයෙන්. මේ පුරන්න වෙලා තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ කොහෙදෝ තාම තියෙනවා යටිපහුව වෙච්ච උන්වත් තාම සුද්ධ වෙච්ච නැති මේ දෘෂ්ටි ගැටේ. මේක බ්‍රහ්මජාල සූත්‍රයේදී 64ක් 62ක් වශයෙන් දෘෂ්ටි පෙන්ලා දීලා තියෙනවා. මේ දෘෂ්ටි වලින් කොච්චරක් අපි ළඟ තාම ඉතුරුලා තියෙනවද? එහෙම නැත්නම් කොච්චරක් ගෙවන් කරලා තියෙනවද කියන එක ඒක සම්පූර්ණ නවමුතාවකේ යුත් ප්‍රශ්නයක්. කිසිම කෙනෙකුට මොනම විදිහින්වත් අපේල උත්තර දී ගන්න හම්බ වෙන්නේ නැහැ. අඩුම ගානේ මේ පළවෙනි මාර්ගඥානය ලැබනකම්. ඒ තරමටම මේ දිට්ඨි කියන වචනය නැත්නම් දෘෂ්ටිය බොහෝම වාෂ්පීකරණය වෙනසුළු වරක ගණී භවණ වෙනවා ආය වාෂ්පීකරණය වෙනසුළු මට්ටමක තියෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න නම් එකකට එකඟ වෙන්න වෙයි. මොකද මේ අනුන්ගේ දෘෂ්ටිය නෙවෙයි මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මේ තමන්ගේ එක කොච්චර චපලව කොච්චර වෙනස් වෙනසුළුව කොච්චර වාෂ්පීකරණ වෙන සුළු එකක්ද මේක අරසා කරලා මේක ඒකායන වර්ධනයකට එහෙම නැත්නම් මිච්ඡාදිටි ගවන් දැමීමකට කරන්ද අපි කොච්චර ප්‍රතිගත කර ගන්න ඕනද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෘෂ්ටියේදී අපි සම්ප්‍රදානුකූලව එහෙම නැත්නම් කියනවා නම් සම්මතානුකූලව සඳහන් කරනවා යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ ගියාම බුදුන් සරණ බුද්ධ සරණ ගච්ඡාමි ධම්ම සරණ ගච්ඡාමි සංඝ සරණ ගච්ඡාමි කියනකොට එයා බෞද්ධයෙක් වෙනවා. එතකොට අපි මේ පුද්ගලයා ඒ දික්ඛපතයේ මිච්ඡාදිටිය සම්මාදිටියට ඇවිල්ලා සෝවාන් වෙනකන් තියෙන මාර්ගයට වැටෙනවා නැත්නම් හයිවේ එකට එන්ටර් වෙනවා. එතකන් අපි ඉන්නේ ඒ හයිවේ එකට දාගන්න තමයි. ඉතින් ඒ නිසා යම්ම තැනකදී හරි හැටියට බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගියා නම් බුදුජාණන් සඳහන් කර තියෙනවා එහෙම කෙනෙක් කවදාක තථාගත වෙන්නේ නැහැ කියලා. ඒකේචි බුද්ධං සරණං ගතාසේන තේගමිස්සන්ති අපාය භූමින් කියලා කියනවා. ඒකනම් අපි නිතර නිතර මතක් කරන්නේ අපි සංසාරේ නොදන්නා කාලයක් දෘෂ්ටි පිළිබඳ කිසිම හැඟීමක් නැතුව කෑම කොහමද, රූප කොහමද, ශබ්ද කොහමද, ගන්ධ කොහමද, පහස කොහමද කියලා සම්පූර්ණ කාමෙටම ගත කරද්දී අපිට කවදාකවත් ඒ වගේ ශාස්ත්‍රීය ප්‍රශ්නයක්, දාර්ශනික ප්‍රශ්නයක් දෘෂ්ටිපතට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා දවසක අපිට මේ අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් අඳුම, කෑම, ඉන්දතන බෙහෙත් ටික ලැබුණාට පස්සේ කල්පනා කරලා බලනකොට තමයි තේරෙන්නේ මේවා කාලා බීලා මේ මූලික අයිතිවාසිකම් ලබාගෙන මූලික අවශ්‍යතාවය ලබාගෙන මොකටද මේ ජීවිතය ගත කරන්නේ? කොහෙද මේකෙ එල්ලේ? මේ කාම සේවනයමද? එමත්නම් කාම රාජිනියගේ කාම රාජධානියේ ලද්දාටකම් බලමෙහෙකම් කරන එකමද මනුෂ්‍යගේ කෘත්‍යය කියලා සමහර උන්ට මේක ප්‍රශ්නයක් වෙනවා. උනාට පස්සේ තමයි හොයන්න පටන් අරගන්නේ මේක හරියනකොට ඇත්තටම ඔය කියන ජීවිතේ මූලික පදාර්ථ මූලික පරමාර්ථ සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් ඒක වෙනම මේ කාම ගවේෂණයට අමතරව සිවිල් යුද්ධද්ද කියන ප්‍රශ්නේ මතුවෙන්න ඕනේ. ඒ කෙනෙකුට මේ පැත්තට යන්න. එහෙම ගියාට හරියන්නේ නැහැ. ඉතින් ඒකට බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ. ඒකට මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන්න ඕනේ. ඒකට ඇහැකන ජීවනාශය ආදී ඉන්ද්‍රයන් අංග පුලාවක් සහිතව විකෘති නැතුව දෙකෙනෙක් දකින්නකොට උසුළු විසුළු කරන්න නැති මට්ටමක තියෙන්න ඕනේ. ඒ වගේම ධර්ම ශ්‍රවණයක් තියෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙනවා, පැවිද්දක් තියෙනවා. අනේ දුර්ලභ කරුණ ආශ්‍රයක් තිබුණොත් තමයි අපිට කවදා හෝ මේ වගේ පැත්තට යන්න පුළුවන්. ගියාටම ඉපදින හැම කෙනාම එහෙම වෙන්නේ නැහැ. බුදුහාමර පහළ වෙන කාලෙත් ඔක්කොම ධම්මාදිත්‍ය ගත උනේ නැහැ. ඉතින් කොහොම හරි ඒ පැත්තෙන් මේ ඉන්න අපි මේ බහලයට ඉන්න පිළිසෙද සතුට වෙන්න පුළුවන්. අපිට මේ සංසාරෙ මෙතෙක් කාපු ගමනේ සංසාරෙ පිළිගන්නවා නම් මේ සම්දිස්ථානේ පහු කරලා තියෙනවා. අපි බුදු සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය කියන එක කොච්චරක් ගුණාත්මකව සිද්ධ වුණාද නැතුණත් ඒක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ, මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ මේ මහා දලයති අත්තුන්ගේ මේ කතාවල් අපිට 100%ක් නොතේරුණාට මිච්ඡාදිත්‍යයන් වගේ මේ කතාවල වල තරහ යන්නේ අපිට. තේරෙන්නේ නැත්තම් දෙන්නේ ඉතින් අපේ නොදන්නකම කියන මිස මේකට කවදාකවත් වෛර කරන්නේ මේවට මේවා වැරදි දේවල් කියන්න යන්නේ නැහැ. ඒ තමයි අපි උපයපු දේ. අපි මෙතෙක් කල උපේලා තියෙන දේ. නමුත් මේ කොටි තහඳුරු අහනවා මෙහෙම මේ ඊග මේ ප්‍රශ්නේ ඉවරෙච්ච එක මම අහන්නේ එහෙම යම් කිසි කෙනෙක් සම්මාදිට්ඨියක් උපයාගත්තා නම් ඒ සම්මාදිට්ඨිය අවශ්‍ය ඵලය දක්වා යෑම සඳහා ඒ උපයාගත්ත කෙනා මොන මොන ආකාරයෙන් ඒකට අනුග්‍රහ කටයුතුද කියලා අපිට පුළුවන් නම් අපි අද දවසේම අපි මේ ප්‍රශ්නේ ගන්න නැත්නම් අපි ඒක හෙටත් කරනවා. ඒක නිසා දැන් තියෙන අපිට ප්‍රශ්නේ තමයි මේ සම්මාදිට්ඨිය කියන්නේ නිර්වචනය කරගන්න ඕනේ, අර්ථකථනය ගන්න ඕනේ. ඒකෙන් කොච්චර දුරට අපි දැන් අර්ථ වශයෙන් සුතුමේ ඥාන වශයෙන් පොතේ දන වශයෙන් දන්නවද? එතන අපි දවසේ සංකල්පනා පරිකල්පනා විතර්කවල කොච්චරක් මේක පිළිරැව් පිළිරැව් දෙනවද? නිින්නාල දෙනවද? එහෙම නැත්නම් අපි මේක දැනගත්තත් අනිකුත් කාම භෝගින් වගේ දවස පුරාවට මේ පංචකාම සම්පත්තියේ ඉඳුරම් පිනවීමේ යෙදෙනවද? ඒ කියන්නේ චින්තාමය වශයෙන් අපි මේ දාන ගැනීම කොච්චරක් වැඩ ගන්නවද කියලා. ඊට පස්සේ අපිට මේ සුතමේ ඥානයත් මේ චින්තාමේ ඥානයත් නිසා අපි මේ සටන්දියත් කරලා එනත්තා අපි යුද ප්‍රකාශ කරලා මිච්ඡාදිත්‍ය ගලවා දැමීමේ මේ කටයුත්තකට කොච්චර උරවිලායිදි කටයුතු කරනවද, කොච්චර සීල ශික්ෂාවක් අපි ඉන්නවද, කොච්චර සමාධි ශික්ෂාවක් අපි ඉන්නවද, කොච්චර ප්‍රඥා ශික්ෂාවක් අපි ඉන්නවද කියන එක අහන්න අහලා දැනගන්න ක්‍රමයක් නෑමයි. එකම ක්‍රමයයි තිබුණේ සර්වඥාන්සේ වැඩ හිටියා නම් උන්වහන්සේගේ ආශ්‍රයංශේ ඥානෙට ඒක ගොදුරු වෙනවා, ප්‍රකාශ තත්ත්වයටපත් වෙනවා. දැන් අපිට නැහැ. හැබැයි ඒක කියලා අතරමං වෙන්න දෙයක් නැහැ. මෙහෙම වැඩ කරන පිරිසක් එක්ක ඉන්නකොට ඒ කියන්නේ ඒ වාගේම සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ සම්මාදිට්ඨියෙන් මාර්ගඵලයක් චේතෝඵල විමුක්තියක් හෝ පඤ්ඤාඵල විමුක්තියකට කටයුතු කරන පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිරිසට යාප්පු වුණොත් බැගෑ වුණොත් නිහතමානී වුණොත් ඒ ගැටුම තුලින් ආශ්‍රය තුලින් එහෙම නැත්නම් සංනිවේදනය තුලින් අපිට ඇඟෙනවා යන්නේ මේ පැත්තටද මේ පැත්තටද කියලා. තේල් ගහකට යන්න පොල් ගහකට යන්න කියලා අල්ලා ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒක හැමදාම හිතලුවක් තමයි. හිතලගත් එකක් තමයි 100%ක් ඔප්පු කරන්න බෑ. ඉතින් ටික දියුණු වෙනවද කියන එක ඒක ඉතාමත්ම සංවේදී ප්‍රශ්නයක් හැම කෙනාගේම චර්චිතකට. මම යන්නේ ඉස්සරහටද පස්සටද මට මේ දෘෂ්ටියක ඉදි දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි ගලවමින් යන ගමනක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය ගලවනවා කියලා තවත් දෘෂ්ටියක් දාගන්න එකක්ද කියලා. මම හිතනවා ඒක මේ තරම් සංවේදී වුණත් අපිට විශ්ලේෂණය බැරි වෙන්නේ අපේ හිතේ තියෙන වංචනික ගති නිසා. අපේ හිතේ තියෙන ෂට ගති නිසා. අපේ හිතේ තියෙන මායාවී ගති නිසා. ඒක අපි පිළිගන්න එච්චරයි කැමැති නෑ. මෙච්චරක් බුද්ධ උන්තරණගේ දහම් සම්ණගේ සංඝ සම්ණගේ එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨිය පිහිටුවගෙන මිච්ඡා දිට්ඨි නැති කරන්න යම මගේ సంతානේ ෂට ගති මායාවී ගති වචනී ගති තියෙනවා කියලා පිළිගන්න උග දෙනෙක් කැමති නැහැ. ඒකයි මේක කියන්නේ නිහතමානී නැහැ කියලා. එහෙම නැත්නම් අපි අනිකුත් ඒ වගේ භාවනා කරන පිරිසක් ඉදිරියට යාප්පු වෙන්න එහෙම නැත්නම් අනේ වැරද්දක් තියෙනවා නම් අපිට කියන්න අනේ මට වෙලාවක් බලලා මට උපදේශයක් දෙන්න කියන්න තරම් අපි යටහත් පහත් වෙන්නේ නැති ඕලමල ගති නිසා. ඒ නිසා මම කැමැති මෙතනදී මේ දික්ඛ්‍ය කියන වචනේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වශයෙන් දෙකකට කඩනවා වගේ මේ දික්ඛ්‍ය කියන වචනේ විඥා කියන වචනත් එක්ක සමාන අර්ථපත දෙනවා. විඥා පහළ වෙනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය පහළ වෙනවා. අවිඥා පහළ වෙනවා කියලා කියන්නේ මිච්ඡාදිට්ඨි ගත වෙනවා. ඒක මේ අවිද්‍යාව අපි දන්නවා සියලුම ද්වාදසාකාර පටිච්චසමුප්පාදයේ මූලිකම කණුව කියලා. අවිද්‍යාව ඇති තාක්කල් ඉතුරු සියලුම කෙලෙස් ප්‍රවාහය අන්නවරතව ගලනවා. මෙන්න මේ අවිද්‍යාව විස්තර කරනකොට තේරුම් ගන්න තියෙනවා අවිද්‍යා ජාති දෙකක් තියෙනවා. දෙක ඉතාමත්ම ෂටකපට විදිහට සපල තාලෙට දෙබිටි චරිචා රඟපානවා කියලා. එසා අවිද්‍යාව ඇති කෙනාට අවිද්‍යාව ප්‍රමාණ කරගන්න බෑ. නැති කරන්න ඕන කරගන්න ඕන වුණත්. ඒ මොකද මේ දෙබිරි ස්වරූප නිසා එකකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව, අනිත් එකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝකේ තියෙන බොහෝ දේවල් අපි දන්නේ නැහැ. අපි දන්නේ අපි ගමන් කළ පෙතේ අපේ රුචියට, අපේ අරුචියට, අපේ පෞෂත්වයට ගැළපෙච්ච ටික විතරයි. ඉතාමත්ම ලේසියයි. ඒ නිසා විශාල කොටසක් අපි දත ඊට තිබුණා නම් හොඳයි කියන දේවල් දැනගන්න. ඒ වෙලාවකුත් නැහැ අපේ බඩවස්සා බඩගෝත්‍ර හොයාගෙන මේ කාම සංසප්පණය කරනකොට අපිට උඩට වෙලා නැහැ. ඒ නිසා අපි ලෝකේ ධර්ම තිබුණාට අපිට හරියට ඒ දේ මේ වෙලාවේ ප්‍රයෝජන ගන්න ඕනේ කියලා ගන්න ක්‍රමයක් නැහැ. නොදැනුවත්කම කියලා මේකට කියනවා. දෙක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දන්නවයි කියලා හිතාගන්න. ඔක්කොම ජීවිතේ කොච්චර නොදැනුවත්කම කියලා පිරලා තියෙනවා. දැන් මේ කාමරය ඇතුලේ අපි මේ වැකියුම් හොඳටම එයා ටයිට් කරලා කොච්චර හුලං අයින් කරත් ඉතුරු හුලං ටික කාමරේ පුරා පැතිරෙනවා. ආංශිකව පැතිරියම. ඒ වගේ අපි ළඟ තියෙන දැනුම් පොඩි වුණාට නිතරම පිරිච්ච ගැටයක් අපිට තියෙනවා. ඒ පිරිච්ච නිසා කිනුට ඒක මොනවද දැම්මට අල්ලන්නේ නැහැ. ඒ නිසා ඒක නෑ හිතනවා මමත් දන්න කෙනෙක් කියලා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. ඕක තමයි භයානකම දේ. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව තියෙන තාක්කල් කොච්චර පරතෝගෝෂේ ආවත් ඒකට අලුත් යමක් වෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම කල්පනා කරන්නේ අර වැරදි ක්‍රමයට. එනිසා දන්නවයි කියලා හිතාගෙන ඉන්න එක පැත්තකින් අපි වංච කරනවා, අනිත් පැත්තෙන් සාමාන්‍ය නොදැනීම වංච කරනවා. ඒ නිසා මේ විදිහට අවිද්‍යාව දෙපෑවරව අපට නිතරම පහර දෙමින් ඉන්නවා. පහර දීලා මමයි දන්නේ, මමයි ලොක්කා, අනික් කට්ටිය දන්නේ, අනික් කට්ටිය සොක්කයි කියලා අනිතරෝප මේ මාන්නකරමක් මාන්නේ වැඩ කරනවා. ඒ නිසා හරි අමාරුයි කෙනෙකුට ඒ නොදැනුවත්කම නැති කරන්න සාමාන්‍ය ඉස්කෝලේ යන්න කරතේ. නමුත් මේ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක මොන තාලෙන්වත් කරන්න බෑ. ඒකට තමයි අර සෙන් ප්‍රසිද්ධ සෙන් කතාවක් තියෙන්නේ. ඒ කන්දක් උඩ විවේකීව ගත කරන සෙන් මාස්ටර් කෙනෙක් බොහෝමත්ම ජනී ජනයාගේ ආදරයට පාත්‍ර වෙලා කාටත් වගේ අර්ථ ධර්මෙන් උදව් කරගෙන ඉඳලා තියෙනවා. ඒ කන්ද පාවුල කියන සානුවේ විශාල ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් තිබිලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය මහාචාර්යතුමා විශාල පඩියක් ලැබමින් ඉති ලෝකයට දැනුම බෙදලා දෙනවා. ඉතින් ඒ නිසා යාට දැනට රාජ්‍ය අනුග්‍රහය අර්ථේ ලොකු තාන්නමය ලැබිලා තියෙනවා. හැබැයි හැමදාම යා ළඟ තියෙන කවුරු ආවත් යාට කියලා යනවලු මම අර උඩ ඉන්න මේ සෙන් මාස්ටර් බුණ්ඩක් හම්බෙලා ඉන්නම් කියලා. ඉතින් මේ ආනවලු මේ මාය ළඟ ඔක්කොම තියෙද්දි මම දැන් ඔක්කොම ගන්නේ ඔය මිනිස්සුන්ට මොකටද වඳින්නේ? නිකම්ම නිකන් මේ ඩිග්‍රී PhD මොනවාක්වත් නැති කෙනෙක් සෙන් මාස්ටර්. හැබැයි කවුරු ආවත් මේ ප්‍රොෆෙසර්ගෙන් වැඩ අරගෙන ඉවරලා අතින් ගිහිල්ලා නැදලා කීයක් හරි දීලා කරනවා. මේ ප්‍රොෆෙසර්ට හරි අප්සෙට් මේ කොච්චර මෙයාලඟ සුසුකන් තාන්නමාන පට්ටබ්බර තිබුණත් අර මිනිස්සයා තමයි අන්තිමට කාගෙන්වත් තාන්නමාන ලබන්නේ. ඊට පස්සේ අහලා තියෙන කට්ටිය මොහොතයි කවුලි ඒ එතුම ගාව තියෙන දැනුම ඔය ඔකට වගේ නෙමෙයි. ඒක පුදුමාකාරයි. ඒක මේ ලෝකෙට විතරමනේ පරලෝකෙට කරන්නේ දුප්පතරයි පොහසතරයි කොටක් ගැලවෙන කරලා පස්සේ උංගෝකල් ඉඳලා ඉඳලා ප්‍රොෆෙසර් අපේ වැඩ වැඩිකම නිසා වෙලා අරගෙන වෙලාව ගිහිලා තියෙනවා සෙන් මාස්ටර් හම්බෙන්නේ. ඒ සෙන් මාස්ටර් දොර අරලා නැතු දොරේ තියෙන පොඩි කවුලුවක්. කවුළු ඇරලා බලලා මෙයා දැක්කම පස්සේ වැහුවා. ඉන්න ප්‍රොෆෙසර් හරියට කියෙන්ටි කියනවා. මම මේ බොහෝම අමාරු වෙලා කරන මේ මාස්ටර් ගාඩ ගියාම දොර අරලා බලලා ප්‍රොෆෙසර් පොඩි කවුලුවක් වගේ හිටකවල වලම තියෙනවා. ඒක ඇරලා බලලා තමයි දොරාරියෙන් දැන් නම් තියෙන ටෙලිවිෂන් කැමරාවයි. එළියේ ඉන්න විසිට කවුද කියලා බලලා තමයි දොරාගෙන. මේකෙත් එමාස බල දොරවල. ඊට පස්සේ අර මනුස්සයා ගිහිල්ලා මිනිස්සුන්ට කියලා උඹලා ඔය කියන මනුස්සයා අඩු ගානේ ආගන්තුක සත්කාරයක් ගන්න. මේ වැඩගත් කෙනෙක් ගියාම අඩු ගන්න. දොර ඇරලා වෙලානේ එන්න ඇතුළට කියලාවත් කියන්න දන්නේ නැහැ. ඒ මනුස්සයාට උඹලා මොකට වන්දිනවද තේරෙන්නේ නැහැ. හැබැයි රට්ටු දිගටම සලකනවා. ඊට පස්සේ මනුස්සයා කියලා යාගාවට එහෙම බෑ. එයාගේ වෙලාවට යන්න ඕනේ කියලා. එيشා ඔබතුමාගේ වෙලාව වැරදියිද කියලා. මෙයා දෙවෙනි සැරේ ගියාට පස්සේ දොර ඇරියා. ඊට පස්සේ කකුල එළියට කියන්න හරනවද කියලා කවුද කියලා. ඊට පස්සේ මම පල්ලිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කියලා දඩාං කරනවා. මෙයා විහාර කකුල පිටිපස්ස යන ගලු ආයෙනම්. ආයෙන ඔමිණිය කකුල දිගටම මම යන්නේ නැහැ කියලා පල්ලියට ඇවිල්ලා මිනිසුන්ට කියලා තියෙනවා මේ කිසියම් චාරයක් අත මිනිස්සු කියලා. අර මිනිසු කියලා තියෙනවා අනේ අපිත් නම් එහෙම කෙරිවෙත් නැහැ. කොච්චර එහෙම කරත් අපි අතාරින්නෙත් නැහැ. අපි නැවත නැවතත් යනවා කියලා. ඉතින් මේ ප්‍රොෆෙසර් ගොඩාක් කල් ගැලවතු වලට හනේ පින්න පස්සේ තුවාලේ හනේ පෙච්ච දවසේ ආයෙසරක නෝ කමන්න නැහැ කියලා යන්න. ඊට පස්සේ දොර ඇට ඇවිල්ලා මම අසෝලා කරද්දි පාඩි වෙන්න කිව්වා. දැන් ප්‍රොෆෙසර් හරි බයයි කොයි අතට යයිද දන්නේ නැහැ. ඉතින් දැන් වාඩි වෙලා බොහොම ආචාර සම්පන්න වාඩිලා ඉනකොට තේ කෝප්පයක් දෙනවා අතේ තියෙනවා ලිස් එකක්. ඉතින් හරි අත් දෙකීම බාරගත්තලු යයි කොහෙන් මොනවා වෙනවද දන්නේ නැති නිසායි. ඊට පස්සේ මාස්ටර් ඇතුළට ගිහලා පෝච්ච ගෙනලා තේකට කෝපිට තියක් කරුවා. ඉතින් මම බොහොම ගෞරවයෙන් වක්කරේ බලනකොට කෝපේ පිරුණා. දැන් තව වක් කරනවා. වක් කරනවා කියන්නේ දැන් පීරිසියක් පිටිලා දැන් න්යාගේ අලුත්ම කෝට් එක හැමගෙන ඉන්න තියෙන සරිසමටයි කෝට් එකටයි තේලක් කරන්න හදනකොට කිව්වලු දැන් වැක්කරුවොත් පිට වැටේ කියලා. මාස්ටර් කිව්වලු ඔය වගේ තමයි අපට වක් කරන දේ කවදාකවත් තසන කෝපේ හිස් කරගෙන වරෙන් කිව්වා. එදාට මම දාන දේ අහුවේ කිය. ඒ නිසා ඒ තාන්න මාන්ත පට්ටන් ඔක්කොමත් එක ගියොත් මුණින් අවු කරේට වතුර එක්කරෝ වගේ පිටතර තමයි දැක්කේ. මේකදී ප්‍රොෆෙසර් තේරලා තියෙනවා මේ අත්පටිපත්ති අවිජ්ජා මමත් දන්නවයි කියලා හිතාගත්තට පස්සේ කල්යාණ මිත්‍රයෙකුටවත් උදව් කරන්න බෑ. බුදු කෙනෙක් පහළවත් උදව් කරන්න බෑ. එනිසා කැමැතිනම් වාදිනේ හිස් කරගන්න හිස් කිරුවට පස්සේ වැටෙන දෙයක් අල්ලයි. ඉතින් ඒ නිසා මේ අද ලෝකේ තියෙන මේ ළඟාවීම් අපි තරුණියන් වශයෙන්, ආරෝග්‍ය වශයෙන්, දැනුම වශයෙන්, කුලය වශයෙන්, මුදල් වශයෙන්, තානමාන වශයෙන් මේ සියල්ලම නරක දේවල් නෙවෙයි. අන්න ඕනම දෙයක් මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාවට හේතු වෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් එතකොට දන්න සත්පුරුෂ වූ කෙනෙකුටවත් උදව් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක අයින් කරන්න ක්‍රමික ක්‍රමයකට බෑ. කන්න හරහ දෙකක් ගන්න එක තමයි තියෙන එකම ක්‍රම. ඒක ගහනද පුදුමාකාර ශක්තියක් තියෙන්න ඕනේ. මේ එහෙම නැත්නම් අධිකාරී ශක්තියක් දිනු කර ගන්නවා. මෙන්න මේකට තමයි බුදුරජාණන් වහන්සේ ওই බුදු වෙන්න ඉස්සලම කාලය, දේශය, ද්වීපය, කුලය, මව තෝරගෙන කිසි කෙනෙකුට දෙකක් කතා කරන්න බැරි වෙන විදිහට බල ශක්තිය ඔක්කොම පුරවගත්තේ. එහෙම නැත්නම් උන්වහන්සේ කරා පැමිණ හැම කෙනෙක්ම ඔක්කොම අං ආපු ගොන්න තමයි එන්නේ. ආපු ගමන් ඒක ගලවලා යන්න තරම් උන්වහන්සේ සීලෙමයි සමාජෙමයි ප්‍රඥාෙමයි දැනුමෙමයි දෙක්ෂක්මා පුරුෂ ලක්ෂණ වලෙමයි 108ක් ව්‍යංජන වලෙමයි මහා පුරුෂෙක් පාඩපත් උනේ මේ අනිකුත් ලෝකයා කරන්න වගේ තාන්නමාන ලබන්න නෙමෙයි මෙන්න මේ විදිහ මිච්ඡාපටිපත්‍ය අවිචාර දකවට පස්සේ ඒකට නිසි පිළිතුර දෙන්නයි දුන්නාට පස්සේ ආයේ හෙට්ටු කිරිල්ලක් නැහැ. නමුත් සර්වඥාචර්ය පිරිනුවම් පැවට පස්සේ ඔය කියන ආශය අනුසය ඥානයේ ලෝකෙින් ගිලිහුණා. අන්නාර විදිහේ තෙද ගියා. තෙද නැති වුණා. ඒක නිසා පිරිනුවම් මංජකේදී බොහෝ දෙනා අඬලා තිනෝ අයියෝ අපිට තිබුණ ඇහැ නැකුණා කියලා. අපිට තිබුණ දැක්කීම තින ඇහැ දැන් නැතුව ගියා. ඊට පස්සේ අපිට කනවල අල්ලගෙන තමයි යන්නේ. ඉතින් දැන් කනවල අල්ලන්නේ ගියා මේ ධර්ම විතර අපිට ඉතුරුලා තියෙනවා. සර්වචන්ස ළඟට හිටියා නම් උන්වහන්සේගේ තියෙන ධර්ම තේජසට නිසා ඕනම කෙනෙකුට යටහත් පාද්‍යයක් වවන්න පුළුවන්. හැබැයි ඔක්කොටම වෙලක් නැහැ ඔය මේ සර්වචනසය ඉන්න කාලේ හිටපු ප්‍රධාන මිත්‍යා දෘෂ්ටික ඇත්තු සර්වචනසය කැවිලා ගැතිලා තේරුම් ගත්තට මේ සර්වචනස කියන්නේ ඇත්තයි කියලා මාන්නක්කාරකම නිසා ශ්‍රාවකෙක් වෙන්න බැරි වෙලා තියෙනවා. එනම් සර්වචනසයට පණිවිඩ දෙන්න පුළුවන් වුණාට එයාටන බාර ගන්න ඕන වුණත් බාර ගන්න බැරි සත්වලට පත් වෙලා තියෙනවා කීප චර්යාවක් සමහන් වෙලා තියෙනවා එයත් පසු කාලීන ආත්මවල ඒකෙන් ප්‍රයෝජන අරන් තියෙනවා ඒක නිසා අපි මේ ධර්ම දිහාට ධංගේ දිහාට බුදු ජානවාසී දිහාට යනකොට හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව ඉස්සර වුණොත් ඔලොමල වුණොත් මම දන්න කෙනෙක් කියන හැඟීම ආවොත් ඒක පැහැදිලිවම වැරදි දෘෂ්ටියකට එහෙම නැත්නම් අවිද්‍යාවකට අපි අදලා දැම්මට පස්සේ සත්පුරුෂයෙකුටත් උදව් කර ගන්න බැරි වෙනවා. අර අත්පත්‍ය විද්‍යාවේ ඒක නැති කරන්න පුළුවන්. ඒක ඉගෙන ගැනීමෙන් ශිල්පෙන් නැති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වෙනකොට මේක අහම්බෙන් වෙන දෙයක්ද, උප්පත්තියෙන් වෙන දෙයක්ද, ක්‍රමික අධ්‍යාපනයෙන් ගන්න එකක්ද කියන එක සම්පූර්ණ කල්ලාතු කියන බැරි මට්ටමේදී ආවා. මේ විදිහට මේ අවිද්‍යාව හරහා මේ සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියන වචන තේරුම් ගන්න උත්සාහ කරගෙන අපි නැවත සම්මාදිට්ඨියට මිච්ඡාදිට්ඨියට ගියොත් සර්වචනහසිකේ සාමාන්‍ය ඥානියම් ක්‍රමවලට පෙන්නනවා මිච්ඡාදිට්ඨිය කියන පැත්තට ගත්තොත් ඒකේ අන්ත දෙකක් තියෙනවා. එකක් කියනවා උච්ඡේද දිට්ඨිය කියලා අනිත් එක කියනවා ශාස්වත දිට්ඨිය කියලා. උච්ඡේද දිට්ඨිය කියලා කියන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල කියන එක අදහන්නේ. මේකට භෞතික වාදය කියලා කියනවා. ඒ භෞතික වාදයේදී තියෙන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම පරිභෝග කිරීමෙන් සැපසාදා ගන්න ඕනේ හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව. හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව මේ සැපසාදා ගැනීමේ ක්‍රියාවලියේදී පටිච්චසමුප්පාද දූෂණය වුණත් අපිට සම්බන්ධ අනෙක් පුද්ගලයේ දූෂණය වුණත් කවදාකවත් ඒක අපව විපාකයක් කියන එකක් නැහැ. ඒ නිසා හැම කෙනාම උච්ඡේදවාදියා මොනම ක්‍රමයකින් හෝ සඵල ලබන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මේ අපි දන්න මේ මෑත යුගයේදී ඔය විද්‍යාව කියලා පටන් අරගත්ත එක ඕක පැත්තට යන එකක් තමයි. භෞතික විද්‍යාව කියලා යෝගට සාමාන්‍ය කියන්නේ මේ දේවල් පිළිබඳව කියන විද්‍යාව විද්‍යාවේ ප්‍රධානම ලක්ෂණය තමයි බලජ දෙක නැහැ. ඒක නිසා විද්‍යාවෙන් කරේ මනුෂයාට අවශ්‍ය කරනා වූ සෑම සම්පත්තියක්ම පාරිභෝගිකත්වයට යනතරම් සුඛභෝගීත්වයට යනතරම් අතිශෝක්තිය යනතරම් පාවිච්චි කරලා දැන් අපි අද ඉන්නේ යුගයේ දැන් අපි ඉන්නේ මම හිතන්නේ 2011 ඔලෙන්නේ දා 2012 වෙනකොට ලෝක විනාශ වෙනවා කියන තරමට මේක කඩ කැවිලා තියෙනවා. දැන් මොනවා නාටටවත් නතර කරන්න බෑ. ඒ තරමටම පරිසරය කෙලෙසුවා. ඒ තරමටම චිත්ත දෝෂණය කරගත්තා. ඒ මොකද මේ භෞතික පැත්ත දේවල් සම්පූර්ණ කිරීමෙන් ලෝකෙ මට්ටම් කිරීමෙන් යටතල පහසුකම් හැදීමෙන් සැපල බන්න පුළුවන්. ඒ සඳහා අපි මේවා පොළොමහි කාන්තාවට බලවුණත් කමන්නේ. යුක්තියට බලවුණත් කමන්නේ. බයලජ්ජාවට බලවුණත් කමන්නේ ගියා. අනිත් එක ඔය මෑත කාලේදී මතුවෙච්ච කොමියුනිස්ට් ධර්මයේ පැහැදිලිවම ආගම ධර්ම පැත්තක දාලා බයලජ්ජා පැත්තක දාලා ඒ කොමියුනිස්කරණයටත් මේ උච්ඡේදවාදී තමයි හේතුනේ. ඒගොල්ල කිව්වේ කොමියුනිස්ට් ධර්මය ඇති කරලා ලෝකව්‍යාපී වෙනකන් මොන ක්‍රමෙන් ගියත් කමන්නේ නැහැ. කවදා හරි කොමියුනිස්ට් මුළු ලෝකෙම කොමියුනිස්ට් වෙච්ච ගමන් ඒගොල්ල කියන්නේ ඒ පාරාදීසෙම වෙනවා. ඒ දාට සියලු දෙනාම සහෝදරයෝ වෙනවා. සහෝදරයෝ වෙනවා. වස්තු සමසේ බෙදී යනවා. හැබැයි එතෙන් යනකන් මොන දේ කරුවත් කමන්නේ නැහැ. ඒක අපි දැකලා ඉන්නේ නැති පහුගිය දවස්වල කඩාන වැටුණා. දැන් ඔය උච්ඡේදවාදයට කියන භෞතික විද්‍යාවත් දැනට භෞතික විද්‍යාව ඉගෙන ගන්න කට්ටිය දන්නේ නැති උනාට ඒකේ කඩාවැටෙච්ච හැටි කඩාවැටලා ඉවරයි දැන්. ඒ විද්‍යාවේ ඉන්න ඉහළම විද්‍යාඥ හොඳටම දන්නවා දැන් දන්නත් ආරයි කිය. භාග්‍යයකට වගේ ඔය විද්‍යා ජීවණු පළවෙනි ලෝකයේ කියන රටවල් මේ තරම් විනාශයක් කරද්දී පරිසර දූෂණය, චිත්ත දූෂණය, ඒ වගේ වැඩි වචන කියන දෙයක් ඇත්තේ නැහැ. තිරතෝන් චත්නතෝ සපවිඳිද්දී ඒකුල්ලගේ පැත්තෙන් බලනකොට තුන්වෙනි ලෝකේ එහෙම නැත්නම් ම්ලේච්ඡව ගත කරපු බාබරික් ජීවිත ගත කරපු ආසියාකරය පරණ පුරුදු තාලෙටම අන පරණාදයන් ආඩම්බරයන් තියාගෙන ඒකොට ලෝකෙ දිනු ඒකට කිල මේක හදාගන්නත් බෑ. එයා පරණාදයන් අඩගෙන ගියා. දැන් අවුරුදු 20ක විතර ඉඳලා ඒ ආසියාකරය දැනුමයි බටහිර ලෝකේ දැනුමයි එකතු වෙලා උත්සාහ කරලා බලනවා කොහොමද මේ ආසියාකරයේ මිනිස්සුයෝ මෙච්චර ආදර්ශ දෙද්දි මේ විද්‍යාවෙන් දිනු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තාමත් අර පරණ විදියට ආගම ධර්මයේ රකිමින් බයලජ්ජාට ඉඳ තියාගෙන කර්මයේ සාකම්පරය අදාහගෙන පෞලක් සංවිධානයක් වෙලා වැඩි හිටියන ගෞරව කරන හිතිය කොහොමද කියන එක දැන් එකතු වෙලා තියෙනවා. නමුත් ආසියාකරයේ ඔක්කොම උච්චේස දිට්ඨියට තදබල විදියට ගියේ නැති වුණාට ඒගොල්ලෝ සම්මා දිට්ඨියටම ආව නෙවෙයි ඒගොල්ලෝ සාස්වත දිට්ඨියට වැටුණා. සර්බලදාලි දෙයන්නාංශයට හෝ බ්‍රහ්මයාට හෝ එයාට යටත් වෙලා හිටියොත් සියල්ල ලැබෙයි කියලා. ඉතින් මේක අපි දැන් මේ උගන්න ගන්න මේ මෑත කාලේ අපි දකින පසුබිමත් එකනම සර්වචනන්සේ 15 වෙනි යුගයේ වෙනකොටත් ওই දෙකම තිබුණා. උච්ඡේදවාදයත් ඉන්දියාවේම තිබුණා. සාහසතවාදයත් ඉන්දියාවේම තිබුණා. ඒ උච්ඡේදවාදයේ විස්තර කරන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියන ණය වෙලා හරි කවන්නේ ගිතෙල් බීපල්ලා කිචිල් කියලා කියන අන්තිම සුඛෝභෝගී ආහාරේ ණය ගෙවන්න වෙන්නේ උඹලට නෙමෙයි. දැන් ඇමරිකාවේ දෙල්ල මේක තමයි යන්නේ. මුළු ඇමරිකාවේ ආර්ථිකයේ සම්පූර්ණ ආර්ථිකයට වැඩි දැන් ඇමරිකාව ණය. ඒත් ජම කඩා ගන්න බෑ. ඒත් දැන් වුණත් අර විදිහටම අතපය දිගලා වියදම් කරනවා. ඉතින් ඔය ශ්‍රී ලංකත්තා ගෘතම් පීවෙත් කියන එක අපි සිංහලෙන් කියන්නේ නැවදිනුනත් බෑන්චුන් තමයි. මේ අපි සංගීත කණ්ඩායම ටියුන් එකේ තියෙනවා හැබැයි නැවගිලුණ තමන්නේ. ඒ කියන්නේ ලෝක විනාශය තිබුණත් කමන්නේ අපි කාලා බිලා ඉන්නෝනේ. කාලා මරණ වෙන්න අකාල වරණ නොවෙන්න. ඒක අනිත් පැත්ත තමයි සාසත දිට්ඨිය කියලා කියන්නේ. සාසත දිට්ඨිය කියලා කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියන එක අදහනවා. මේ ආත්මයක් කියලා එකක් මේකේ තියෙනවා. ඒ ආත්මේ සදාකාලිකයි. ඒක මේ ආත්මේ බුද්ධ විදින්නට බොහෝම සුළු බුද්ධියක් තියෙන එක ප්‍රධාන අයිතිය තියෙන්නේ මූලික මෑවුම් කරුවට. ඒකට කියනවා පරමාත්මය කියලා. ඒක මේ එක එකනකට ටික ටික තියෙනවා. ඒකට කියනවා ජීවාත්මය කියලා. ඒ ජීවාත්මයත් පූර්ණව කියන්නේ මනුෂ්‍යයාට විතරයි. තිරිසතුන්ට ඒක නැහැ. හුඟක් ම්ලේච්ච වෙනවට කියනවා ස්ත්‍රියාවට කියනවා භාගයක් කියලා. පුරුෂයාට තමයි අංග සම්පූර්ණ ආත්මය තියෙන්නේ. ස්ත්‍රියාට කියන්නේ පාද පරිචාරිකාව කියලා. පුරුෂයාගේ මනාප අවශ්‍යතාවන් ඉෂ්ටකරනද පාද පරිචාරිකාවක් වෙන්නේයි කියලා. අර කොළඹ ඇවිත් කොල්ලෙක් අපි විනෝදෙට ගිහින් කලව මොකද මචං පාද පරිචාරිකාව කියන්නේ. උගම බයිසිකලෙ කියන්නේ. කොළඹ දන්නේ නැහැනේ පාද පරිචාරිකාව කියන්නේ මොකද්ද කියලා. ඒ කපුලින්නේ පාගගෙන යන්න තියෙන්නේ. හැබැයි ඒ වගේ එකක් තමයි මේ ඔය උච්ඡේදවාදීත් කරලා තියෙන්නේ. ඉතින් සර්වඥාන්සේ පහළ වෙනකොට දැක්ක මේ දෙකම අන්ත දෙකකට කරකිනවා ඒ කරකිලා වටවලල්ල යනවා එනිසා උන්වහන්සේට සිද්ධ වුණා මේ උච්චේ දිට්ඨිය සාසත දිට්ඨිය දෙක අතර මැදින් උච්චේ දෙකයල්ල කොයි සාසතේ කයල්ල කොයි දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් නෙවෙයි කියලා හාත්පසින්ම වෙනස් රැඩිකල් වාදී විප්ලවීය වූ සම්මා දිට්ඨිය තෝරලා දෙයි එතෙන්දි උන්වහන්සේ දිට්ඨිය කියන වචනේ ගත්තා සම්මා දිට්ඨිය කියන වචනේ ඇත්තටම නිර්වචනය කරනවා නම් උච්චේ දිට්ඨියෙන් සහ සාසත දිට්ඨියෙන් තොර කියන එක තමයි කියන්නේ ඒ නිසා ඒකට දිට්ඨි කියන වචනේ පාවිච්චි කරන්නත් බෑ. නමුත් විවාහයේ හැටියට මේකට සම්මාදිට්ඨිය කියලා ඉදිරියෙන් තියාගෙන තමයි සර්වඥාන්සේ මේක අරගෙන ගියේ. අන්නේ මේ සම්මාදිට්ඨිය ඇති කිරීම සඳහා අපි මේ විපස්සනා භාවනා කරන කෙනෙකුගේ ක්‍රියාවට පිළිවෙල ගත්තොත් ඒක සත්ත්වවිසුද්ධි ක්‍රමයේ ශීල විසුද්ධි චිත්ත විසුද්ධි ඊපස්සේ ධිට්ඨි විසුද්ධියදී සිද්ධ වෙනවා. ධිට්ඨි විසුද්ධිය සිද්ධ වුණාට එයා තාම සෝවාන් වෙලා නැහැ. සෝවාන් වලින් තමයි ඇත්තම මිච්ඡා ධිට්ඨිය 100%ක්ම මුලින්ම පුටා දාන්නේ. නමුත් ධිට්ඨි විසුද්ධියේ තුන්වෙනි විසුද්ධියේදී ਸਰවචනාංශයේ ඉගැන්වීමේ හැටියට උච්චිත ධිට්ඨිය ගැති ආධිනවයත් සාසත ධිට්ඨිය ගැති ආධිනවයත් මුදෙවර තේරුම් අරගෙන මේ මිච්ඡා දිට්ඨියක මිච්ඡා දිට්ඨි ප්‍රධාන බාධාවක් වශයෙන් කියන මේ ජීවාත්මය සහ පරමාත්මය කියන එක කඩන්න පුළුවන්. අපි කල්තරෝ ප්‍රශ්නයක් තිබුණා මේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන සහ සම්මත ඥාන ගැන විස්තර කරන්න කියලා. ඉතින් ඒක තමයි මෙතනදී ඔය මේ දිට්ඨි විසුද්ධියදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ කරගෙන ගිය ශාස්ත්‍රීය කතාව තියදී අපි දැන් මේක භාවනා පැත්තේ නිදර්ශනයක් ගත්තොත් අපි හිතනවා මේ දැන් මේ කතා කරන පුද්ගලයා බුදුන් සන්නිගේ දහම් සංගය සංඝ සංගය අහලා අසුවිරු ඥානක් තියෙන යම් ප්‍රමාණයකට හිතලා මේක මේ ජීවිතේදී මම කරන්න ඕනේ කියලා සද්ධා මට්ටමේ නෙවෙයි සද්ධාව කුසල ඡන්දයක් මට්ටමට දියුණු කරගත්ත කෙනෙක් කියලා අපිට මෙතනට හිතා ගන්න වෙනවා සද්ධාව කියලා කියන්නේ කරන්න ඕනේ કોઈ ගුරුවරයා ගාවද මොන ක්‍රමයේද සමතද විපස්සනාද ආනාපානද මොනවාක්වත් දන්නේ නැහැ. තොගේ මල්ලේ තියෙන එකක්වත් තාම ප්‍රමුඛත්වයේ දීලා නැහැ. ඒකට කියනවා සද්ධාවන්තයයි කියලා. නමුත් ඒ වෙලේ හරියන්නේ නැති නිසා කොතනින් හරි වැඩේ පටන් ගන්න ඕන නිසා එකකට ප්‍රමුඛත්වයේ දීලා ඒක දිගේ ඉදිරියට යන ක්‍රමයට කියනවා කුසල ඡන්දය කියලා. කුසල ඡන්දය කියලා කියන්නේ කරබැලීමේ ආසාව. මල්ලේ තිබිලා හරියන්නේ වැඩට බයිනෝ. ඉතින් මේ පිළිස් අපි හඳුනන්නේ ඒ කුසල ඡන්දේ පහළ වෙච්ච ඇත්තෝ. ඒකට කුසල ඡන්දේ පහළ වෙච්ච එකන নানা ආකාර ක්‍රමතියෙදි ගුරුකුල වාදතියෙදි ස්ථානතියෙදි මම මේකයි කරන්නේ කියලා ෆිනිෂ් එකට බයිනෝ. ඉතින් ඒ ෆිනිෂ් එකට බහකු කෙනා එයාට පමණක් වෙලා ගන්න පුළුවන් ඒ ක්‍රමයෙන් තමන්ට දෙන මූල කර්මස්ථානයේ සානුව මෙනෙහි කරන්නේ. ශ්‍රද්ධාව දින කළ කරන්නේ මේ කරයි හරියට දන්නේ නැත්නම් අර කෙරුවට හරියට දන්නේ නැහැ කෝක ඉස්සර කරන්න ඕනේ දන්නේ නැහැ කවදාක පටන් ගන්නවා කුසල ඡන්දය කියන්නේ ඊට වඩා බොහොම ප්‍රායෝගික ඥානයක් ශ්‍රද්ධාවේ මෙරීමක් අනේ කුසල ඡන්දය ආවට පස්සේ පුදුලයා අරමුණක් කියන එකක් කරගන්නවා නිමිත්තක් කියන එකක් අරගෙන ඒකට තමයි හිත යොදාන්නේ මේ ශ්‍රද්ධාව කියන එක ශක්තිය නම් කුසල ඡන්දය කියන්නේ ප්‍රවේගයක් ශක්තිය කියන්නේ අසංවිධිත ශක්තිය හැම තැනටම දුවපැන විදිනවා ප්‍රවේගය කිව්වම දිශාගත වෙලයි තියෙන්නේ ඒසොර කාලයේ දිගේ ප්‍රවේගය මනින්න ගිරන්න පුළුවන් වේගය තමයි ප්‍රවේගයක් බවට පත් වෙන්නේ වේගය අසංවිධිතයි ප්‍රවේගය සංවිධිතයි ඒ නිසා ශ්‍රද්ධාව තිබුණාට ඒකේ තමන්ගේ ආත්මයට පිට වෙනවා අඩුයි ඒක කුසල ඡන්දය බවට පත් වෙනවා කුසල ඡන්දය බවට පත් වුණාට පස්සේ තමයි යාට එක්කෝ ගෙදර තුර ඉඳගෙන භාවනා කරනේ නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ යන්න වෙනව නැත්නම් මොන හරි ක්‍රමයකට යොදන්න වෙනවා. ඉතින් අපි ඒකට ආපු නිසා අපි ඒක නිර්වචනය කරගෙන මෙහෙව් කෙනෙක් කොහොමද මේ ධිට්ඨිය ධිට්ඨි විසුද්ධියක් පාඩපත් කරගැනීමේදී භාවනා කළ යුත්තේ එයාට කොහොමද වැටහෙන්නේ ඔය කියන පොතේ සඳහන් කරන නාම රූප පරිච්ඡේද ඥාන පච්ච පරිග්‍රහ ඥාන සම්මස්ත ඥාන මෙන්න මේකෙදී අපි සම්මත කරගනිමු අපි ආනපන සතිය මූල කර්මස්ථාන වශයෙන් තියා ගන්නවයි කියලා අපිට අවශ්‍ය වෙන සක්මනේ දිගන්න වම දකුණ ගන්නත් පුළුවන්. ඉතින් ඒ පුද්ගලයා ඉස්ලාම කරන්නේ අර අපි පෙර දවස් කතා කරා වගේ හෝ කියන සඳහන් සාකච්ඡාල කතා කරා වගේ හෝ හොඳට පටල වාඩි වෙලා මේ එක දෙයකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන නිසා ඒ දේ ඉතුරු කරලා අනිත් පිචල්්‍ය සාධකයන් හිස කරනවා. තහවුරු කරනවා. මොකද විචල්්‍ය සාධක රාශියක් තිබුණොත් යෝගාවචරයට කොතනකවත් මුලාල්ලා ගන්න බැරි වෙන නිසා. ඒ නිසා ඇත් දෙකෙන් වෙන ගන්නට වහලලා. ඒ නිසා ඇත් දෙක වහගෙනයි ඒ ආනාපාන සතිය කරනකොට පෙළඹෙන්නේ යෝගාවචරය එළඹෙන්නේ. ඉතින් සද්ද නැති තැනකට යනවා. ඒතර කණේ ගන්න දෙනුත් නැහැ. ඒතර නාසයේ සාමාන්‍ය වාතාවරණයක තැනකට යන්න කියනවා ගඳ හෝ සුවඳ දැනුනොත් ඒක නාසයේ කිපෙන ගතිය නිසා. ඒ වගේම මුඛයෙන් රස බැලීමක් වේලා කරන්න එපයි කියලා කියනවා. කතා කිරීමක් කරන්නත් එපයි කියලා කියනවා. ඒ ආයතනෙත් වහන්න. කයෙන් මොනම චේතනාපූර්වකව මොනම දෙයක්වත් නැහැ. ස්වභාවික අනිච්ඡානක පේශින්ගෙන් සිදෙන හුස්මේ ඒකදී හිතලා කියවත් නැක්ක වෙන දෙන්නේ. ඒක තමයි මෙතන මේ අපි ප්‍රධාන අරමුණ කරගන්නේ. හිතටත් හීටිවිලි මැවිල්ල නතර කරලා මෙන්න මේ යන ස්වභාවයෙන් වැටෙන හුස්මට හිත යොදාගෙන ඉඳිල තමයි මෙතන මේ සම්මා දිට්ඨිය ඇති කිරීම සඳහා නැත්නම් දිට්ඨි විසුද්ධිය ඇති කර ගැනීම සඳහා අපි මේ ඇති කරලා දෙන විද්‍යාගාර தත්ත්වය. මේක එහෙමම තියෙනවා කියන එක නෙවෙයි මේ කියන්න හදන්නේ. නමුත් මේක තමයි ප්‍රශස්ත මට්ටම. අන්න එමේ ඉන්නකොට අපි හිතුවොත් ඒ යෝගාවචරයට ආස්වාසය පාස ප්‍රස්වාසය පාස එක දිගටම ආස්වාසෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට බලාගෙන ඉන්න පුළුවන් ගතියක් ආවයි කියලා අත්‍යවශ්‍ය මේක ලොකු ජයග්‍රහණයක්. හරියට ඉස්සල්ලාම පුෂ් බයිසිකලයක් අරගෙන බැලන්ස් කරගෙන පදින්න පුළුවන් වුණා වගේ. කකුල බිම තියන්නකෝ දැන් යන්න පුළුවන්. ආන්නේ වගේ ආනාපාන මෙනෙහි කරනකොට භාවනා කරනකොට අපි අදවල් කතා කරා වගේ මානසිකාර්ය මෙනෙහි කිරීම. එන එන ආශ්වාසය එන එන ප්‍රශ්වාසය එන මාතා සමගම පෙර පසු නොවි මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා නිරන්තරං ඒකාකාරයෙන් පවත්මානෝ කියලා යෝගට ටීකාචාරින් මහන්සලා දීලා තියෙන විස්තරය. නිරතුරුවම ඒ කියන්නේ අත නෑර ඒකාකාරයෙන් ඒ කියන්නේ ආසව ප්‍රසවාසයේ පමණක් සද්දවලට වේදනාවට හිතිල දුවන් නැතුව ඒකාකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට ආසවයෙන් ප්‍රසවාසයට මාරු වුණත් හිතේ තියෙන යොහුසුලුකම හොඳට කර්මණී වුණාට පස්සේ ආස්වාසයේ එනකොටම මතුවෙනවත් හසමක ආස්වාසිය දැනගන්න පුළුවන්. ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය කියලා දැනගන්න පුළුවන්. නැමේ දෙක එකතු කරගන්න ප්‍රාණපාණ කියලා කියනවා. මේ දෙකට හිත ගියයි කියලා කියන්නේ ශබ්ද වේදනා හිතුවට හිත යන්නේ නැහැ කියලා අපිට හිතා ගන්න වෙනවා. එහෙම නැත්නම් ශබ්ද වේදනා හිතුවේ කියන මේ අනිකුත් අරමුණු කෙරේ පොද අසතිමත් වෙලා ආනාපානේ පිළිබඳ විතරක් සතිමත් වෙලා එහි පළු දෙක වෙන්වීම වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් ඒ ආස්වාසී යතා වූ ප්‍රස්වාසයක සාධාරණ නොවෙන්නා වූ ලක්ෂණ ටික රූප ලක්ෂණ වශයෙන් අපි තේරුම් ගන්නවා. වායෝ පොට්ටබ්බ රූපේ වශයෙන් වායෝ පොට්ටබ්බ රූපේ ආස්වාස ප්‍රකාශය මේකයි. ඊට පස්සේ ප්‍රස්වාසයට ගියාට පස්සේ ආස්වාසයේ නොදක්ක ආස්වාසයක සාධාරණ නො වූ ප්‍රස්වාසයට පමණක් සුවිශේෂී වූ සලක්ෂණ වූ ආවේනික වූ ඒ ලක්ෂණ දැක ගන්න පුළුවන් නම් අපිට හරියට කොණ්ඩේ වදින්න ඉස්සලා ගෑනු කෙනෙක් හරියට රෝද තියලා දෙපැත්තට පීරගත්තා වගේ අමේ පැත්ත වම් පැත්ත මේ පැත්ත දකුණු පැත්ත කිව්වා වගේ එහෙම නැත්නම් සුදුහල් පිටි මේකේ කහා පිටි මේකේ කියලා පිටි යාද්දක වෙන් කරගත්ත විදිහ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්න පුළුවන් නම් ඒ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ තියෙන ලක්ෂණ උඩ කියනවා රූප කියලා. ඒ වෙන්කොට දැනගන්නා ඥාණයට කියනවා නාම කියලා. ඒකෝ නාම රූප පරිච්ඡේ ඥාණය කියලා අපි අවබෝධ කරන්නේ තමන් කරා එන අරමුණු ශීඝ්‍රේ මාර්ගයෙන් එද්දී විශේෂයෙන් මෙතන දෙකක් හතරයි මේ <td>මාරු යන්නේ මේ ඉන්නේ මෙයා කියලා හරියට වෙන්කල දැනගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පිරිච්ච ගතියක් හිතට එනවා. දැන් සද්දවට දුවන්නේ නැහැ, වේදනාවට දුවන්නේ නැහැ, නිදිමත නැහැ. එන්නේ එන ආස්වාද ප්‍රසවාසයට මූණ දෙනකොට තමයි තියෙනවා භාවනාව අල්ලලා යනවා නිකන් නූලක් කරන මල් මාලයකට හදන්න මල මල අමුණන්න වගේ. එහෙම නැත්නම් බයිසිකල් එක දැන් කකුල් දෙක බිප කියන්නේ නැතුව අරගෙන යන්න පුළුවන් වාගේ ආසල් ප්‍රසවාස තියෙන සුවත භාවයක් ඇති වෙනවා. ආහනේ වෙලාවේදී යෝගාවචරය මේ ගැම්ම මේ එකලස මේ අත්දැකීම කොච්චර වෙලා පවත්වාගෙන ගියත් කවදාකවත් යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසවාස දෙක දැකීමේ ඇතින පිරිච්චකම මිස ආත්මයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ජීවාත්මයක් මේක නෑ. පැයක් භවනා කරත් දෙකක් කරත් තුනක් කරත් හතර කරත් මුළු පද්ධතියම නැත්තම් මුළු සංසිද්ධියම මුළු අත්දැකීමම සම්පූර්ණ සත්‍ය ආලෝකයට සිද්ධ වෙන්න ගිහිල්ලා බොහෝ වෙලා පවත්වාගෙන ගියත් මේකේ ආත්මයයි කියලා ගන්න දෙයක්. එහෙම නැත්තම් මේකේ කොටස් ටික වෙන් කරුවට පස්සේ ආය වෙනම මදයක් එහෙම නැත්තම් වෙනම අරටුවක් වෙනම ආත්මසාරයක් නැහැ කියන තේරිච්ච දවසේ ආම රූප පරිච්ඡේ ඥානේ සම්පූර්ණයි කියලා කියනවා. එහෙම නැත්නම් අත්ත්‍ය දිට්ඨිය කැඩලා ගියා කියලා කියනවා. ජීවාත්ම දිට්ඨිය මම මාය ළඟ මේ වේදකයෙක් නෙවෙයි ඔක්කොම විඳින්නෙක්. එහෙම නැත්නම් නේවාසිකෙක් නෙවෙයි ඔක්කොම බලා කියන ඉන්න නේවාසිකෙක් නැත්නම් විධායකෙක් මෙහෙම වෙන්න ඕනේ කියන. නැත්නම් ආත්මය. එහෙම නැත්නම් මේක ඇතුලේ අරටුවක් මොකක්වත් නැහැ. ආශ්‍රවස්වාස මතුවෙන්නේ කිසිම විධානයක අනුව නෙමෙයි. කිසිම න්‍යායපත්‍රයකට අනුවත් නෙමෙයි. එකම දෙය කරන්න පුළුවන් වෙන්නේ මේක ඉතාමත්ව වටන දෙයක් කියලා හිතලා එන එක බලන් ඉන්න පුළුවන් නම් වෙලා යන්න තේරෙන පටන් අර ගන්න මේක තුල අර කියන ජීවාත්ම සාරයක් නැහැ කියන. අනේ ඒක වුණා නම් එතකොට එනේන ආශාවක ප්‍රසවාසය දක ගන්න පුළුවන් වෙන් වශයෙන් දක ගන්න පුළුවන් ඒ සඳහා මිස හිත වෙන දෙයකට විවෘත වෙලා නැහැ. විවෘත වුණත් සද්දයක් ඇවිල්ලා ගියත් හිතවිල්ලක් ඇවිල්ලා ගියත් වේදනාවක් ඇවිල්ලා ගියත් දන්නවා ඒක අතුරු ආරමුණක් දෙති ආරමුණක් ආය වහාම ඇවිල්ලා ආශාවක ප්‍රසවාසයට ආයසරයක් අර වගේම කරගෙන ගියාම කවදා හෝ මේක ඇතුලේ එම ගන්ඳ හරයක් සාරයක් ජීවාත්මයක් සාරමණඩයක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ කියනවා නාම රූප වචිඥාන සම්පූර්ණයි කියන. කරගෙන කෘත්‍ය තමයි දෘෂ්ටි සම්මතව අත්දිට්ඨිය කරලා ගන්න. මේ සංසාරයක් දිනාපු සාසත දිටි වාදීන් විසින් සංසාරයක් දිනාපු ඇට මිදුළු ලේනහර හැම දෙයක්ම කාගෙන ගිහිලා තිබුණු මේ ආත්මයක් ඇතයි කියන කඩුගානේ චුට්ටි වේලාවකට ස්වයම්බුව තමා වශයෙන්ම තේරුම් ගන්න අවස්ථාව. මොකද ඒක මේ ආත්මෙදි කරලා අපන ආත්මෙට අත්දැකෙන එකක් නෙමෙයි. අකාලිකවම එතනදීම වෙන්න ඕනේ. ඒ වෙන්න කොච්චර භාවනා කරන්න කියන එක තමන්ගෙන ආපු තම කොච්චර හයියෙන් ආත්මදිත්‍ය අල්ලන්නේද ඒ තාක් කල් එක දී කරලා ඉන්න තමයි. ආත්මදෘෂ්ටි අඩු කෙනාට බෞද්ධඥාන වැඩි කෙනාට චින්තාමය ඥාන තියෙන කෙනාට ටික වේලාවක් යනකොටම තේරෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙහෙල් ගහක හරයක් නැහැ කියන්නේ ඔකේ අංශු අංශු වලට කඩ බලන්න ඕනේ හොඳ කැපෙන පිළිකින් කඳ හර එක පාරක් ගහපු ගම දක්ෂය තේරුම් ගන්න. සතකරන එකනා එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය වංචනිකව රකින්න කෙනා එහෙම කැපුවාට උඩ කැලේ තියනවද දන්නේ නැහැ කියලා උඩ කැලේ පතුරු ගහලා බලන. ඒ වුණාට යට කැලේ තියනවද දන්නේ නැහැ කියලා යට කැලේ පතුරු ගහලා බලනවා. ඉතින් අර නැහැ කියලා එක සැරෙන් ගන්න තියෙන අර චීක්ෂණ එහෙම නැත්නම් ඒකට කියන අදිමුක්කේ සහිත එකන එක පැත්තට කපපුවා දන්නා මේකේ හරයක් තියෙන බෑ කියලා. නමුත් සැක කිරීම තමයි ආඩම්බරයට ගත් එකන. සැක කිරීම විචක්ෂණ බුද්ධිය කියලා පැටලව ගත් එකන. අර දෙකට කපලා බෙන්නුව ඉතුරු කැලලත් බලනකම් මම මේක විනිශ්චය කරන්න බෑ කියලා දිගට කරගෙන යනවා. ඒ නිසා උඹේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියනවා. මම මේ විචිකිච්ඡාව කියලා එයා දන්නේ නැහැ ඒක. සැකේ කියලා දන්නේත් නැහැ. මම මේ දෙපස්සෙට සාධාරණ වෙන්න ඕන නිසා මම කියන්නේ ඔක පෙත්තක් කපලා බෑ මට ඒක ටිකක් පතුරු ගහලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒක ගොඩාක් ප්‍රයවෘත වෙන කතියේ ඉන්නවා. මේ විතක්ක චරිත. විතක්ක දේවල් කියන්නේ මේ සැකසයිත චරිත. ඉතින් ඒක නතර එක සැරේ බැලුවට බෑ. නම හුදු තීක්ෂණ බුද්ධිමත් කෙනාට කපල ගත්ත ගමන් ඒකේ හරපද්ධතියෙන් දෙපා තියෙනවා. මෙන්න මේක සම්පූර්ණ වුණාට පස්සේ ඒ කියන්නේ එන අරමුණ බලන්න පුළුවන් වුණාට පස්සේ ආනාපානිය හරහා බලුවට පස්සේ අනික් සද්දයක් බලුවත් අනික් වේදනාවක් බලුවත් අනික් හිතිල බලුවත් ඒකෙත් ඔහොම ගන්න ආහාර පද්ධතියක් නැහැ. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් ගත්තත් හොඳට ඒක දිහා අත නෑර බලන හිතියොත් ඒකේ එම විධායකයෙක් හෝ එහෙම නැත්නම් වේදකයෙක් හෝ පාලකයෙක් හෝ ආත්මයක් හෝ ආණ්ඩුවට කරන ගතියක් නෑ. ඉතින් අර ජටි ආත්ම දෘෂ්ටි ඇති කෙනාට මේ ආණ්ඩු මට්ටු කරගන්නකමක් නැති ගතිය මේ විදායක බලයක් නැති ගතිය පේන්නේ මේ භාවනාවේ කිසි චාරයක් නැව. භාවනා කරන මොනවට බලනවද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම වම තියෙනකොට දකුණ තියෙනකොට මෙනේ කරන්න පුළුවන් නම් ඉතින් ආමිකේ කට්ටියක් නිවන් දකලා තියෙන පාඩ. එහෙම ඉතින් සක්මණෙන් පුළුවන් ද නිවන් දකින්න කියලා ඉතින් හරියට මේකේ ප්‍රශ්න. මේ මොකද්ද මේ බලන් හදන්නේ දන්නේ නැහැ. හරියට මේ කරන්නම් වාලි කරනවා. දැන් කවදා හරි අපි ඒකේ ප්‍රයෝජනේ සලකා කෙරුවොත් ඒ විචි විසුද්ධිය කියලා කියන්නේ කරන කරන සෑම දෙයකම බලනවා, අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස විඳිනවා, හිතනවා, සක්මණේ වේවා, පරියන්ක වේදිතවල කොයි එකක් වුණත් හොඳට සතියේලා බැලුවොත් ඒකේ අන්තිමට මද සාරයක්, සාරබණ්ඩයක් ආත්මයක් නැහැ. ඉතින් අර ලේසි තන ගන්නවනේ පිටලේ සාපේ කියලා කරලා එකට දාලා කොහොමදට පිළිසිඳ බලන්න. ඒ සක්මණේදී අත් දෙක අරගෙන කන ඇර කන් දෙක සද්ද වදිද්දි අපම දකුණු වශයෙන් බලනවා මේකේ ගණ්ඩ දෙයක් තියෙනවා කියලා. එහෙනම් වෙන උගනනකොට නැති එක තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පරිේශණයේ අවසාන ඵලය නැතිකමක්. ඉතින් ඒක අර ප්‍රතිපල හොයාගෙන භාවනා කරන මනුෂයාට මහා ઈચ્છා බංගච්චයකට යනවා. මේක විද්‍යානුකූලව කරන්නේ අපි ඉස්සල්ලාම නල් හයිපොතීසිස් එකක්. එහෙම නැත්නම් උපකල්පනයක් ගෙනල්ලා අපි පරිශීනයක් කරලා උපකල්පනය බොරු කරලා පෙන්නනවා. ඒක විද්‍යාව හොඳටම කරන වැඩක්. ඒකත් තමයි බුදුහමාවත් දෙනවා තාර තියෙන්නේ. ආත්මයක් තියෙනවායි කියලා ගන්නවා. කියලා වෙන පතුරු ගාලා බලන්නේ කියන බල්ල ඒ මිනිස්යාටම මේක එහෙම විදායකේ කෙම නිවා නේවාලිකේ කෙම ආර්ථිකයක් නැහැ කියන දවසේ එන්නේ ඒ අර ආත්මය අල්ලගත්ත තරමට තමයි. එහෙම නැත්නම් මේ කාරණාව දන්නවනම් නැත්නම් මේ සුත්‍ර මේ ඥාන මෙතන උදව් කරන්න ඉඩ තියෙනවා. ඒ අපි හිතමු දැන් ඔන්න මේ විදිහට එනේන අරමුණේ සතිය පවත් ගන්න දන්නවා. ඒකේ යමක් හම්බුනේ නැති වෙන්න නැති වෙන්න සතුටු වෙනවා. මොකද ඒකට ආත්මද මේ ජීවාත්මේ නැති බවන ප්‍රකාශ වෙන්නේ. නමුත් එතකොට සර්වචනහන්සේ විවිධ සූත්‍ර වල සඳහන් කරලා තිනවා මොකක් කරේ එක අරමුණක් කරගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට කාමච්ඡන්දේ නම් වූ විවිධ අරමුණු දිගේ රස බලන ගතිය නැති කරන්න මේක අනිවාර්යම කරන්න වෙනවා. කරනකොට එකම අරමුණ දිහා බොහෝ වෙලා බලනකොට ඒක විනිවිදින ගතිය චිත්ත නියාමයක්. අරමුණෙන් අරමුණට පයින්නකොට හිත හැම වෙලාවෙම මත පිටේ තමයි තියෙන්නේ. මම පොත්තලේව කරනවා, ඊගායක කරනවා, රස බලනවා, ඊගායක රස බලනවා මිසක එකකවත් ඇතුළට බහින්නේ නැහැ. ඒක නිසා ඒක කාමච්ඡන්දය කියන්නේ. විවිධ දේවල් දිගේ මත පිට හැසිරෙන එකට කියනවා කාමච්ඡන්දය කියනවා, අසත්‍ය කියනවා, ප්‍රමාදය කියනවා. දැන් අපි මේ ජීවාත්මය නැති කිරීම සඳහා ඒ කාරුණා කරන එක දිහා එනේන වෙලාවෙ ඒක දකින්න පුළුවන් තත්ත්වය ආවට පස්සේ පශ්චාත්තාපනෝයි. එහෙම නැත්නම් මේ පරාජයක් විදිහට බාර ගන්න තොඳුර බලන්න හිටියොත් ආරමුණ විනිවිද. මෙතන ආරමුණ විනිවිදනයි කියන එකෙන් අදහස් කරන්නේ තේරුම් ගන්න වෙන මූල ධර්ම අනුකූලව ආස්වාසයක් අපට දැනෙන්නේ ආස්වාසය හොඳට ඝන බහල වෙලා අපේ සංනිවේදනයේ අපේ හැම කිචිකවන්න තරමට ගොරෝසු වුණාට පස්සේ තමයි. අපි තෝරගන්න ආස්වාසිය කියලා. ඊට පස්සේ ඒක ගෙවිලා ප්‍රස්වාසයට යනවා. ප්‍රස්වාසයත් අපිට දැනෙන්නේ නාස්පුඩු පුරවාගෙන ඌරාගෙන යන වෙලාවේ විතරයි. නමුත් ආස්වාසයල ප්‍රස්වාසයට මාරු වෙනකොට ආස්වාසයේ තුනීමට ගෙවිලා ආය ප්‍රස්වාසයේ යාන්තම දැනගින් පටන් අරගෙන ඒ අර ආස්වාසයේ ගෙවීම සහ ප්‍රස්වාසයේ මුල අපේ සංනිවේදනයට අහුවෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම මායාවක්. ඒක හැම වෙලාවෙම අස්පැන්තුමක්. ආස්වාසයේ වෙන විට අපිට පේන්නේ ප්‍රස්වාසයේ. නමුත් ආස්වාසයේ වලිගයක් ප්‍රස්වාසයේ ආරම්භයක් පේන්නේ නැහැ. ඒ වගේම ප්‍රස්වාසයේ අවසානයක් ආස්වාසයේ ආරම්භයක් පේන්නේ නැහැ. ඒ මොකද හේතුව අපේ හිත ගොරෝසු නිසා. අපේ හිත පේන්නේ මේ උතුරුකුරු දිවයිනේ මහා මොදේ පාවෙන අයිස් කුට්ටි වල උතුරේ මුඩේ තාප ටික විතරයි පේන්නේ. ටිප් ඔෆ් ද අයිස්බර්ග් විතරයි පේන්නේ අපිට. එයාට තියෙන විශාල කුලිය පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා හැම අයිස්කුලියකම 10න් එකයි උඩට එන්නේ. 10න් 9ක් යට තියෙනම තියව පේන්නේ නැහැ. මොකද වතුරෙන් වහින වතුර මට්ටම තමයි අපේ සංනිවේදන මට්ටම. අපිට බෑ වතුර නිදින්. මත වතුර හරහා බලන්න බෑ. බලන්න බැරි මොකද වතුර පැහැෙනවා. එහෙම නැත්නම් වතුර රැලි ගන්නවා. එහෙම නැත්නම් වතුරේ මඩ. එහෙම නැත්නම් වතුරේ වර්ණ ගැන්විලා නම් බලන්න බෑ. ඔන්න රැලි ගන්නවා, වර්ණ ගැන්වෙනවා, උතුරු කරු දිවෙනා පැහැෙන නැත්නම් වතුර පැහැෙනා වගේ දේවල් තමයි නිවර්ණ කියන්නේ. උඩ තියෙන ගොරෝසු හරි පේනවා. තමයි අපි පැහැෙන ගතිය, වඩ මඩ ගතිය, වර්ණවත් ගතිය, චලන ගතිය හොඳට කී කර කරලා බැලුවොත් මේ උඩම තියලා තියෙන අයිස්තික මො උඩ උස්සල තියන්නේ ඊටදී විශාල කුට්ටියකින් යට තියෙනවා. නමුත් ඒක වත් පොළවේ වතුරේ මතුවෙච්ච හැටි විතරයි පේන්නේ. ඒක තමයි ආස්වාදයේ ගත්තහම ඒක අයිස් කුට්ටියක් වාගේ. ඒකේ 10%ක් විතර තමයි වතුරේ මතුවලා තියෙන අපේ සංනිවේදන මැදින් උඩට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක දිහා හොඳට බලන් හිටියොත් අපි මේ අයිස් දිවෙන්න යට වෙන උඩට තල්ලු කරලා 10න් එක නරතු කරමු. එතකොට තීක්ෂණ බුද්ධිමතෙක් ඉන්නවනම් අර පේනම වතුර හරහා බලන්න පුළුවන් නම් යටට බහින්න පුළුවන් නම් වතුර මට්ටමින් අඩියට පේන්නේ නැති වුණාට කියනවා කියන්නේ. අන්නේ වගේ මේ ආශ්වාසයේ පේන්නේ නැති වුණාට හට ගන්නා තැන ඉඳලා බලන්න පුළුවන් නම් කොතෙන් දෙනකොටද අපිට දැනෙන්නේ? නමුත් දැනෙන්නේ ඉස්සරලා සතිය යොදන්න පුළුවන් නම් තාම දැනෙන්න පටන් ගත්තේ නැහම සතිය යොදාගෙන ඉන්නවනම් ඒකට කියනවා අප්‍රමාදේ කියලා. දැනෙන කම්ම සතිය යොදන්න බැරි නම් ඒකට කියනවා ප්‍රමාදේ කියලා. ප්‍රමාදුණොත් අපිට පේන්නේ ගොරෝසු වෙච්ච සතිය පරමේ ආශ්වාසය පමණයි. ප්‍රමාදුණොත් අපිට පේන්නේ ගොරෝසු වෙච්ච ප්‍රශ්වාසය පමණයි. ආනිය වෙන දෙන්තු අප්‍රමාදිය කෙරුවොත් අරමුණ විනිවිද්දොත් අපිට තේරෙනවා මේ ආශ්වාසය මෙතෙන්ට එන්නේ දෙවියන් වහන්සේමවලවත් ඉන්ද්‍රජාලිකුත් නෙමෙයි ලාවට පටන් ගන්න ගොරෝසු වීම තුළ එක තැනකදී දැනෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තිබුණාට දැනෙන්නේ නෑ. සතිය කියන සුවිශේෂී ලක්ෂණයක් එකම මාතෘකාවට නැවත නැවත යොදනකොට ඒ සංවේදී භාවයේ වැඩිවීම නිසා වෙනදා නොදැනීච්ච ලාවට මත වෙන ආස්වාසේ සියුම්ම ගෙවෙන ආස්වාසේ ලාවට මත වෙන ප්‍රස්වාසේ සියුම්ම ගෙවෙන ප්‍රස්වාසේ වශයෙන් දකින්නකොට ආශ්‍රව ප්‍රස්වාස මුලුල්ලම දැකගත්තයි කියන්න පුළුවන්. ආශ්‍රව ප්‍රස්වාසේ මුලමදාග තුනම දැක්කත්තයි කියලා කියන්න පුළුවන්. ඒක කවදාකවත් ආධුනිකයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ආධුනිකයයි සර්වඥා ර ගොරෝසු ටික විතරයි. මොකද මේ ගොරෝසු ටික හරහා හට ගන්න තැනට, ගෙවෙන තැනට, ආය හට ගන්න තැන ගෙවෙන තැනට බලනකොට ඒ අපේ සංවේදී භාවය වැඩි වෙනකොට පේනවා මේ ආස්වාසය කියන එක කවුරුත්ම උපේ කර නෙවෙයි නොපෙනී තිබිලා පෙනිච්ච එක විතරයි වෙලා තියෙන්නේ. මේ නොපෙනෙන පැත්තට අවධානය යොමු වෙන්න මේක ජීවාත්මයක් විතර නෙවෙයි, ඒක නවුංකාර වූ නිර්මාතකෙකුත් නෑ. තියෙනවා නම් ඒකටත් තියෙන්නේ නාම රූප දෙක පමණයි. නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානදී කෙනෙක් තේරුම් ගන්නවා මුළු ලෝකෙම නාම රූප දෙකෙන් විස්තර කරන්න පුළුවන් එපිට වූ ජීවාත්මයක් නැහැ කියලා. නාමයේ ඒකේ හේතුව හට ගන්න හැටි ධාතකෙත් එක්ක දකින්නවා නම් සමාවින්ද රූපේ එතකොට යාට තේරුම් ගන්න පුළුවන් නම් මේකත් නාම රූප වලින් පිට දෙයක් නෙවෙයි. ඒ නිසා කවදා හෝ පච්ච පරිග්‍රහ ඥානය සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ රූපේ හේතුවත් එක්කම දකින්න. නාමේ හේතුවත් එක්කම දකින්න. එතකොට කියනවා රූපේ සාරූපේ හේතුව, නාමේ සා නාමේ හේතුව, රූපේ සාරූපේ ප්‍රත්‍යය, නාමේ සා නාමේ ප්‍රත්‍යය. එතකොට පච්ච පරිග්‍රහ ඥානය කියලා කියනවා මේකට ධම්මටිච්ච ඥානය කියලා කියනවා. සත්පච්ච පරිග්‍රහ ඥානය කියලා කියනවා. ඒ නිසා ඉස්සලා නාම රූප වශයෙන් දැක්කත්දී උතුරට අතුරට බලනකොට හැම දෙයකම ආරම්භයක් තියෙනවා. නමුත් අපි ඇසේ මෝහ කරන ගතියක් තියෙනවා. ඇහි තියෙන ඇස් බඳුන් ගතියක් ගොරෝසු විචක අහුවෙන්නේ යම් ප්‍රමාණයකට ඝන බහල වෙච්ච දේ පමණයි. එතකොට ප්‍රමා වැඩි. එසකට අපි ගන්න විනිශ්චය මුළු සංසිද්ධියෙන් 10 එකක් දැකලා ගන්න විනිශ්චය. අන්න අර විදිහට මුලට කරගෙන යන්නේක තමයි පච්ච පරිග්‍රහ ඥානෙ සිද්ධ වෙන්නේ. එතකොට ජීවාත්ම විතරක් නෙවෙයි පරමාර්ථයේ පරම ආත්මයක් නෞංකාර දිව්‍යන් වාසික කෙනෙකුත් නෑ. මේක නාම රූපයන්ගේ පරිලක් පමණයි කියන එකයි තේරුම් ගන්න. එතකොට කියනවා ඒ පුද්ගලයා සිද්ධියක මුලත් එක්ක දැක ගන්නවා කියන මේ ආස්වාසයේ ගොරෝසුතනයි මුලයි දෙක දැන ගැනීම මජ්ජේ සූත්‍රයේ වගේ තැන් වල සර්වච්ඡන්සේ පෙන්නලා දීලා තියෙනවා සිද්ධියේ අන්ත දෙක දැන ගැනීම කියලා. අරිතම් සම්මාදිට්ඨියේදී උච්චේ දිට්ඨියයි සාසත දිට්ඨිය දැක්කා වගේ මේ අන්ත දෙක දරවගෙන කවදා හෝ හටගෙන ගොරෝසු වෙච්ච දේ කවදා හෝ නැති වෙනවාමයි කියලා නැති වෙන පැත්ත දකින්න පටන් ගන්නවා. ආස්වාසි පටන් ගන්න තැන ඉඳලාම අවධානයෙන් ඉන්න කෙනාට වෙනදාට වඩා කලින් එක පටන් අරගෙන ගොරෝසු වෙලා බලන්න ගොරෝසුෙන් තැන ගියොත් ඒ දක්වා යෝගාවචරය ප්‍රයෝග ඥාන යෙදුවොත් අනුග්‍රහ කළොත් ඒකට ලැබෙන ප්‍රතිලාභය තමයි ඒක ගෙවි යන පැත්ත දක්ව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උච්ඡේද ශාස්ත්‍රවාදී මිනිසයා උප්පත්තිය බලන් සතුටු වුණාට උප්පත්තිය මංගලයක් වට ගෙවි යන දේ දැක්කත් බලන්න කැමති නැහැ. ඒක අභෞග්‍යයක්, අභාග්‍ය සම්පන්න දෙයක්, අභද්‍ර දෙයක්, අසුභ දෙයක් විදිහටයි බලන්නේ. ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරයට මුලයි මැදයි දැකලා අගත් දැක ගන්න පුළුවන් නැත්නම් අග බලන්න පුළුවන් ශක්තිය නෝඩ කෙනෙකුට සම්මස්සර ඥානයි. ඒ නිසා සංසිද්ධියක බුදු ජානනාංශයේ පෙන්වන නියාමයක් තියෙනවා. නුපුහුණු මනස බලන්නේ මැද විතරයි. බුදුහාමරගේ උපදේශය තමයි මුලයි මැදයි දෙක බලන්න කියන එක. ඒ දේ බලනකොට ලැබෙන ලාභය තමයි අග. අග තමයි මධ්‍යම ප්‍රතිපදාව. යමක් ගෙවි යන පැත්ත බැලීම තමයි නිරෝධය කියන්නේ. ඒක තර්ක මනස කවදාවත් බලන්නේ නැහැ. බලන් දැත්තේ ඒක අසුභ දර්ශනයක් විදියට. මුස්පේන්තුවක් විදියට. අභෞග්‍යයක් විදියට. අවමංගලයක් විදියට දකින්නේ. ඒ නිසා සර්වඥාන්සේ මැද පෙන්නලා මැදේ ඉඳලා මුලට යන්න කියනවා. අනේ ඒ දක්ෂතාවය එනකොට ඒ හිත චිත්ත නියාමයේ අනුව අග දැකීමට පෙළඹෙනවා. අනේ එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දිට්ඨිවිසෝධියේදී සිද්ධ වෙන්නේ ඔන්නෝයි සම්මස්සන ඥානදී එන විදිහට ලෝකේ ඇති වෙන හැම දෙයකටම ආස්වාසය ගත්තත් ප්‍රස්වාසය ගත්තත් වම ගත්තත් දකුණ ගත්තත් එහෙම නැත්නම් ලෝකේ චේතනතාව මේ විශ්වයේ තියෙන ඕනම වස්තුවකට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤතම් පඤ්ඤායති කියලා අපි දකින්නේ මැදපමණක් වුණාට ඔය හැම දෙයක්ම දෙයියෝමවල නෙවෙයි ඒකට උප්පත්ති කතාවක් තියෙනවා. උපපතිගතා තියෙන හැම දෙයක්ම ඒ තාලෙටම ගෙවිලා යනවා. මෙන්න මේ විදිහට රූප ධර්ම පිළිබඳ විසද්ද වෙනකොට ඒ බලන හිතත් නාම ධර්මයක් ඒ හා සමාන ධර්මතාවයක් බව නාම රූප දෙකටම තේින්න පටන් ගන්න එක භාවනාවේ ලැබෙන ලාභයක් මිස රූපයේ හොඳට දැකගත්තට පස්සේ නාමයේ සඳහා වෙනම කළ යුතු භාවනාවක් නැහැ. රූප ධර්ම පිළිබඳ හුද්දට විසදෝ දකින්න 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 ඒකට අදාළ වූ නාම ධර්ම පිළිබඳ විසද වීම ගලක පොරොතලයක් හරි නියන්තලයක් හරි ගහන්න ගහන්න ඒ නියන්තලේ පොරොතලේ තියුණු වෙනවා කැපුම හිටිනවා දැල් හරියනවා කියලා කියන්නේ ගෙවෙනවා කියන එක තමයි. අනිවාර්යයෙන්ම ගලක් ගෙවෙනවා පොරොතලෙන් කියවෙනවා. අන්නේ වගේ මුල දකින්න උත්සාහ කරනවා නම් අග දකින්න හම්බ වෙනවා. ඒ අග දකින්නවා නම් ඒක බලාගෙන ඉන්න හිතෙත් ගෙවා දැමීමක් සිදු වෙනවා. ඒ නිසා භාවනා ජීවිතයේ ඉතාමත්ම වැදගත් කොටස තමයි Taman ගත්ත අරමුණේ ආනපානෙ නැත්නම් පිම්බීම හැකීම නැත්නම් වම දකුණේ මේක හට ගන්නා තැන දක්වාම හිත මෙහෙවන එක තමයි ඉස්සල අරමුණ දෙපණ දමාගෙන කීකරු කරගෙන හට ගන්නා තැන දක්වා යන එක තමයි භාවනා යෝගාචරක තියෙන එකම එක කෘතිය. එතකොට ජීවත් කරන හැටි දැක් ගන්න පුළුවන්. එතකොට ජීවන් කරන පැත්ත තමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. ඕක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපි දන්නේ දැනට භෞතික විද්‍යාව උගන්වන්නේ, ආර්ථික විද්‍යාවසේ උගන්වන්නේ, සමාජ විද්‍යාව උගන්වන්නේ, දේශපාලන විද්‍යාව උගන්වන්නේ මැද තියෙන ඔය අයිස් කෘතිය මතු වෙච්ච ගැල්ලේ පපණයි ලෝකායතේ විශේෂ තියෙන්නේ. මතු වෙච්ච ප්‍රකාශ වෙච්ච කොටස පපණයි. ඒවල අනෙක් කටියට වෛරත් කරනවා හාසිය කරනවා ඒක ගුප්ත ධර්ම කියලා කතා කරනවා. නමුත් සරුවචන් වහන්සේ ඉස්සල්ලාම කිව්වේ හැම ගුරුවරයෙක් ගාඩගෙන ඔය මුඩ තියෙන කැලේ ඉවර වෙන්නම ඇති වෙන්නම ඉගෙනගෙන බලනකොට පේනවා මේක විශාල කොටසක් යට තියෙනයි කියලා. ඒක ආධ්‍යාත්මික බවක් ඒ ගොඩක් නාම ධර්ම කොටස් වලට බර වෙන බවක් ආගමනුකූල පැත්තක් ගන්න බවක් ඒක සඳහා අර මතුවලා තියෙන කොටසේ අවබෝධය අවශ්‍ය බව දැනගෙන තමයි කිං කුසල ගවීෂී කියලා කිං සච්ච ගවීෂී කියලා අර ඇතුළට බහගත්තේ. ඒ බැස්සට පස්සේ තේරුණා යට තියෙන කොටස අනිවාර්යයෙන් මතුවලා තියෙන කොටස් වලට වැඩිය විශාල ප්‍රසිද්ධියක් කියලා. අද ඔය මිනිස්යාගේ ඥාන පිළිබඳව සම්පූර්ණ හොයලා ගවේෂණ කළ බලනකොට මුළු මනුස්ස හැසිරීමම අවුරුදු 100 ජීවත් වෙන මිනිස් කරකමන්නේ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ මේ තියෙන ඥාන වලින් 0.2කින් බව මේ ඥාන විද්‍යාඥයෝ අපව කරන් තියෙනවා. වෙන විදිහකට කියනනම් අපි ස්ත්‍රියාවක් පුරුෂයෙක්ගෙන් වෙන්වීම, රාග චරිතය ද්වේෂ චරිතයෙන් වෙන්වීම, එහෙම නැත්නම් ලදරුවෙක් වයසක කෙනෙක්ගෙන් වෙන්වීම ආදී මේ හැසිරීම රටාව සම්පූර්ණ පාලනය වෙන්නේ වෙනස්කමට වග වෙන්නේ 0.2ක් වත් ප්‍රදේශයක් 98 දශම ගානකින් අපි සියල්ලම සමානයි. අන්නර පුංචි 0.2කට තමයි මේ අපි ඔබ සිංහලයා, මම දෙමළා, ඔබ ගෑණි, මම මිනිහා, ඔබ පැවිදිලා, මම පැවිදිලා නැහැ ආදි වශයෙන් මේ රන්දුවයි, ඊර්ෂ්‍යාවයි, කෝපෙයි, මානෙයි යටතේලාට 198ක දශම ගානක් වෙන සමානකම දැක්කනම් අපේ හිත සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. අපිට කාදාක සමානකම දකින්න බෑ, මනුස්සකම දකින්න බෑ. අපිට පේන්නේ එයා ගෑණියක්, එයා පිරිමියෙක්, මම මෙහෙමයි. ඒ නිසා අපි දෙන්න අතර පුරස්පරස්ත්‍රයි ඒ සාමාන්‍ය ලෝකෙට යන්නේ. කවදා හෝ ඒ නාම රූප පරිච්ඡේඥානේ සම්පූර්ණ වෙනකොට, පච්චේ පරිග්ගා ඥාන සම්පූර්ණ වෙනකොට පේනවා. විශේෂයෙන්ම නාම රූප පරිච්ඡේඥානේදී විසද කල්පෙනවා, පරිච්ඡේද කරලා පෙන්වන අරකෙ මේකේ වෙන් වෙන හැටි. පච්චේ පරිග්ගා පැත්තට යන්න 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 මතු පිට ලෙල්ල වෙනස් වුණාට, පාවෙන අයිස් කුට්ටි කෑලි වල හැදේ වෙනස් වුණාට, යඩ තියෙන අයිස් කුට්ටි වශයෙන් බලන සියල්ලම අයිස් බව සමානතාවයේ තේරෙනකොට ඒ මනුස්සයා තව කෙනෙකුට වෛර කරගන්න බැරුව යනවා. ඒ මනුස්සයා වලට ඊර්ෂ්‍යා කරගන්න බැරි වෙනවා. මට ලොකු කුට්ටි ඕනේ කියලා ගන්න ඕන වෙන්නේ නැහැ. මොකද කොහෙන් කෑවත් එකම තමයි. නමුත් මේ අවුරුදු 300ක් පුරා ආර්ථික විද්‍යාව අපිට කියුවේ මොකද්ද? ලොකු කුට්ටි ගන්න හැටි ඉගෙන ගත්තා. මට ඕනේ ලොකු එක. කොහොම හරි අල්ලපු ගෙදරට වැඩිය ලොකු කරන්න තමයි දඟලගෙන ගියේ. කවදාකවත් ආර්ථික විද්‍යාව මූලික අවශ්‍යතාවයන් ගැන කතා කරන්නේ නැහැ. මොකද උනේ? උනේ මොකද්ද? මේ විදිහට තරගේ නිසා අද ලෝකයේ තියෙන සම්පූර්ණ දැනුම මේ වස්තු වලින් 90%ක්ම 10%කටත් අඩු තත්ත බල ධනකුවේයන් විසින් සම්පූර්ණ පාවිච්චි කරනවා. ඉතුරු 90%ක් ජනතාවට සිද්ධ වෙලා තියෙන අර ඉතුරුලා තියෙන 10% උලාකක ජීවත් වෙනවා. ඔන්න ආර්ථික විද්‍යාවේ නිලන් අත කරපු තැන. ඒ නිසා පැහැදිලිවම දන්නවා සංඛ්‍යාලේ කොන හැටියට අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳ තෝම ඇති ජනතාවට. නමුත් 40%කට වැඩි ප්‍රදේශයක් මත්ද්‍රව්‍ය පන්තරේ පෙරන්න ගන්නවා. සමහර බර ගානක් මොහොතට දානවා ඉල්ලුම සැපයීම සමතුලිත කරන්න. ඒකල කියනවා සමහර තැන්වල හරි මොනවාද මේ දුර්භික්ෂ තියෙනවා, අපි තමයි මේවා දෙන්නේ කියලා ලෝකාධාර දෙනවා. දීවිල මොකද්දෝ දෙල්ලමක් කරනවා. මේ දේ අතර සමතුලිතව බෙදිලා යනවා නම් කිසිම තැනක ආද තියෙන විශේෂයෙන්ම නිෂ්පාදක කටයුත්තදී ඉගියක් එන්න විදියක් නැහැ. නමුත් මේ එකෙක් පාදගෙන පරයා යන්න හදන ගතියේ තියෙන පරගතිය නිසා කඩාවත් මනුස්සයරක මනුස්සකම දකින්න හම්බ වෙන්නේ. නමුත් මනුස්සෙක් නෙවෙයි මෙතන තියෙන නාම රූප කියලා ගත්තොත්, මේ නාම රූප මතුවෙන්නේ නාම රූප හේතු කරනමයි කියලා දැරගත්තොත්, මනුස්සයතර ශ්‍රේෂ්ඨ, මනුස්සතර වැදගත් මොනම දෙයක්වත් මේක ඇත්තේ නැහැ. නමුත් අපි මනුස්සයා විතර මනුස්සයාට හානි කරන වෙන කිසිම බලවේගයක් ලෝකේ නැහැ. අද විද්‍යාඥයන්ගේ 90 ගානකට වැඩි යොදවලා තියෙන්නේ එක සැරේම මානව වර්ගයා ලෝකෙන් නැති කරන්න හොඳ ආයුධයක් වගේ. ලෝකයේ තියෙන ආර්ථිකය ඔක්කොම යොදවලා තියෙන්නේ අන්නේ වගේ එක්ක පරමාණු න්‍යෂ්ටික බෝම්බ නැත්තම් ඒ වගේ දෙයක මුළු මානවයම නැති කරන ක්‍රමයකට ගිය එක නම් බලවතා වෙනවා කියන මේ වර්ධවලා ගත්ත දැනුම නිසා මානවය මානවයට විරුද්ධ ඔට්ටු කරලා පුතුමාකාර අපියද 2012ට කිට්ටු කරගෙන යනවා. ඉවර වෙයි මේක කියලා. නමුත් මේ ඔහු සංසිද්ධියම නාම රූප වශයෙන් බලනවා නම් හේතුඵල වශයෙන් බලනවා නම් කිසිසේත්ම ඔය කියන උරුට්ටුවකට රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ මාතකදී මේ සන්දර්භ ඔය දිනුයි සම්මත ඔය විද්‍යාඥයන් අතින් ලියවෙන්න පටන් ගන්න තිබ බොහොම සුළු ප්‍රතිශතයක් ඒතු ඉතාමත්ම හික්කාවදින විදියට මේක දෙන්න හදනවා මේ තගතිරු මහා නායකයන්ව වදලා දෙන්න සැකයි එක කරන්න පුළුවන් කියලා. ඒසයික මිනිසෙක් ලියලා තියෙනවා මේ ජීවිතේ අපි මේ යන ගමනේ මානවයා මේ ගිහි අවුරුදු 300 පටලවා ගත්ත පටලවිල ජවනිකා තුනකින් පෙන්වලා දෙනකොට පළවෙනි ජවනිකා මේ අපෙන් යන්නේ රෝමේ සොක්‍රටිස් වාලෙක් එක්ක කතා කරන මේ ජවනිකාව. ඒක නිශ්චල ඡායාවක් විදිහට පොතේ ලියලා තියෙන්නේ. ඒකලා කියනවා ඒ වාලට පූර්ණ ආත්මයක් නැහැ. එයාට තියෙන්නේ මාස්ටර් කියන ජීවිත කටයුතු කරන්න ඕනේ. පැනලා ගිහම මරන්න පුළුවන් මාස්ටර්ට. ඒ වගේම සරසින කියන දේ කරන එක විතරයි. සොක්‍රටිස් කියලා කියන්නේ සියලු මාස්ටර්ලගේ මාස්ටර්. එයා කියන දේ තමයි ලෝකේ ඔක්කොම හැදෙන්නේ ඔක්කොම කරන්නේ ඒක නිසා. නමුත් අද තියෙන ඥාන විද්‍යාව හැටිය බලනකොට අර වාලදී මේ සොක්‍රටිස් කී දැනුම කිසිම වෙනසක් නැහැ. අරකට කතා කරන්න දීලා නැහැ මේකට කතා කරන්න ඉඩ දීලා තියෙන නිසා මේක ලොක්ක. මොනම වෙනසක් නැහැ කියලා කියනවා. ඉන්නේ සමානාත්ම භාවයේ තේරෙන පටන් අර ගන්නකොට මේ අපි එකිනෙකාට තානාන්තර දීලා තානමාන දීලා මේ කරන දෙල්ලම තන්නි කර දෙකට බෙදලා පාණ්‍ය අතර ගැනීම ක්‍රමය. ලංකාවේ බුද්ධ ධර්මයේ කෑවේ මේ මහානායකලපත් කරන්න කියලා. අපි කියන අය කිරේ සුද්ධ කියලා නෑ පස්සෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගේ ඉඳලම මේක සුද්ධ කරන්න ගියාම රජුරෝ කිව්වා මම සියලු බලතර සහිත විධායක බලය දෙන්නම් ඔබ වහන්සේ සංඝයා ටික පාලනය කරන්න පුළුවන් දෙ කියලා. ජාම්ද්‍රෝ හිතුවයි රජුරෝ බලතර දෙනවා නම් දෙන ජීවිතයකට දාගෙන දෙන්න නිසා බාරගත්තා. බාරගෙන ඉවර කිව්වට ඒක ආම්ද්‍රෝ කියන කතර මහානායක ආම්ද්‍රෝ කියන්නේ අහන්නේ නැහැ. අදත් නැහැ, එදත් නැහැ. ඔය ගුගා කල් ගිය ආම්ද්‍රෝන් තේරුම් ගන්නද මට මේ නිලේ දුන්නේ ගිහියෙක් කියන එක. දැන් හැම කෙනාම පොලිමේ ඉන්නවා මහානායක ආමතුක මහම්බේට. ඊයේ පිටිපස්සේ ඉන්නරයි. පොඩ්ඩක් කෙක කුසලා තිබ්බ ගමන් ඌ ගහනවා ඉතුරු ටික. විජේ රජුගේ මොකෝ කරේ මේ ලංකාවට ඇවිල්ලා. කුරේනි පොඩ්ඩක් බොම්බල තිබ්බා. ඒකි සේරම රජයන් තම විනාශ කරා. පස්සේ කුරේනිම මරගන්න. ඉවරයි. ඉතින් අපි කියනවා මහා උදාර జాතියක් කියලා අපි. පාහර జాතියක්. ඒකෙන් අනුන්ගේ පහර කරන කතා කරන්න බෑ අපට. කුවේ සෙල්ලම තමයි අපි ඉදත් කරේ. අදත් කරන්නේ ඕකම තමයි. මේ හිතේ තියෙන ඉස්මතු වීමේ හැකියාව. ඉතින ආසාව. ඉස්මතු වීමට තිය ආසාව. ඉස්මතු යන්නේ තණ්හා මානකාරකම. ඉස්මතු වීමෙන් ඇතිවෙන මම ආයනේ. මේවා තමයි තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. ඉතින් අපි නිකන් ලෝකේ නාම රූප වශයෙන් බලන්න ගියොත් මහමුදේ කොහෙන් බැලුවත් ලුණු රස තියෙන. ඕකේ බාද නිදම් බෙන් කරගෙන බෙදාගෙන මේ මගේ කැලල ඒ මගේ කැලල කියන කතාවක් නේද අර සුනාමි ආව වෙලාවේදී ගාල්ලේ පැත්තේ මේ සුනාමි රැල්ල එන්නේ ඉස්සෙල්ලා වතුර ගියාලු හැතැම්ම ගානක් මොඳ ඇතුළට අර වැල්ලේ ශ්‍රී ලංකාවේ වැඩි කරේට දෙන්නේ කියලා ළඟින් හෝටලෙ දෙන්නේ කියලා බීච් එකට ගිහිල්ලා තියෙනවා ඒ දෙන්න රණ්ඩු කෙරවලු මේ ඉඩක් ගන්න මම හෝටලයක් හදනවා කියන්නේ අනිත් එක නම් රණ්ඩු කරන රැල්ල ආපුවම දෙන්නම ගාවි කියනවා. ගොඩ බිම මතු වුණා නම් රණ්ඩු. ඔහොත් ඒ වෙලාවේ හිතපු නැතරම හොඳ ගෙබෙල්ල පතර කියලා කියනවා. හැබැයි දන්නේ නැහැ මේ එන්නේ ඉන්නේ කියලා. එදින ඒ අතර මේක රණ්ඩුලු මේක මම හෝටලයක් ගන්නවා කියනවා. අපි කියන සමානකම අපි දන්නවා නා නාම රූප වශයෙන්. මේ කියන කිසියම් ක්‍රෝධයකට කිසිම ඊර්ෂ්‍යාවකට කිසිම මාන්නයකට මොකක්වත් නැහැ. ඔක්කොගම තියෙන සමගතිය. ඒක දකින් නැති වෙන්නයි අපිට මේ ලෝකායත විශ්යන්ගෙන් කියන්නේ නෑ නෑ මම ඒක නෙවෙයි මම වෙනස්. මේ මම මේ ඉතුරු ටික මම නොවෙනදී. ඕ නොයිසෙල්ලම තමයි. ඇත්තටම කියනවා නම් මේක අපි එක එක නගේ නම් කියලා දොස් කිව්වට විඥානයේ පරම කෘත්‍ය ඔච්චරයි. විඥානය කරන්නේ දෙකට දෙක ද්වේතාවයක් ඇති කළ දෙන එක තමයි. කොහෙන් හරි කමන්නේ ද්වේතාවයක් ඇති කරපු ගමන් ඇති කරන විඥානේ හැංගෙනවා. ඊට පස්සේ අර දෙන්න ගරන්ඩුලි ටික ප්‍රෝම විඥාණයට tire පිටිපස්සේ ඉඳලා නෝට් ටික හොල්ලලා රූගත නාටකම ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ සාඩු ගානේ විඥානේ වශයෙන් ගැඹුරින් අවබෝධ කරගන්න තුනත් මේ ලෝකේ තියෙන හරියක් නාම රූප විතරයි කියන පොදු මිම්මට දැම්මොත් ඒක ලෙවලා හුස්ම වගේ ආනාපාන වගේ දෙයක ඒ තියෙන නාම රූප පමණමයි ඉන්නහට මොනවක්වත් නැහැ කියන එක. අවබෝධයෙන්ම කියනවා නාම රූප පරිච්ඡේද ඥාන. මේ නාම රූප වලට හේතු වෙන්නේ නාම රූපමයි. අතුවචාන් මාසල කියන්නේ නාම නිසා නාම ඇති කරනවා, නාම නිසා රූප ඇති කරනවා. රූප නිසා රූප ඇති කරනවා, රූප නිසා නාම ඇති කරනවා. මේ දැන් ඇති වෙච්ච ඵලය ඊගාවට හේතුවක් වෙනවා. ඒකෙන් ඇති කරන ඵලය ඊගාවට හේතුවක් වෙනවා. මේක එකිනෙක පටලැවිලක් මිස මේ පද්ධතියෙන් බාහිර කිසි කෙනෙක් නැහැ. කිසිම මවුන් කාන මූලික බලයක් නැහැ. මේක ඇතුළේ තියෙන පටලැවිලක් විතරයි කියන එක කියනවා පච්ච පරිත්‍යාග. ඒක තමයි හේතුඵල ධර්මය කියලා කියන්නේ. ඒක තමයි ධර්මී ස්ථාවරය ලැබනවා කියන්නේ. ඕක දැක්කනම් කවදාකවත් කවුරුවක්වත් මතු පිට දේවල් බලලා මනින්ද යන පොඩ්ඩක් ගැඹුරට කියලා බලනවා. ගැඹුරට කියලා බලපුවම ඔක්කොම එකයි. ඒ මතු පිට ලෙල්ලේ තමයි ඔක්කොම රණ්ඩු රුට්ටු කියන නිසා සරුවත් chances සඳහන් කරනවා. පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගංකුත්තේ උපක්ඛලිටේ උපක්ඛලිකා. මානවයේ හිතනම් ප්‍රභාස්වරයි බුදුහාමුදුරන්ගෙත් එකයි දේවදත්තගෙත් එකයි. ඒකේ කිසිසේත් වෙනසක් නැහැ දේවදත්ත එක අදහුවේ නැහැ බුදුහාමුදුරව අදහගත්තා. නමුත් මේ පිට කට්ටේ තියෙනවානේ පිට මලකඩේ තියෙනවානේ පිට කුණු කච්චලේ තියෙනවානේ ඒ කුණු කච්චලිය ආගන්තුකෝ අපේක. ඒක විනිවිදින්න බැරි නම් අර ඇතුලේ තියෙන ප්‍රභාස්වරය කෙනෙකුට දැක ගන්න බැහැ. ඒ විදිහට ඇතුලේ සම්පූර්ණ ප්‍රභාෂයක් තියෙන බව පින කුණු කට්ටයක් තියෙන කුණු කට්ටයක් පටලයක් පටලක් තියෙන බව තං අසුතෝතෝ පුතඥෝ නප්පජානා මහන්නේ මේක අසුතෝතෝ පුතඥ දන්නේ නැහැ සෝ අසුතෝතෝ පුතඥස සමාධි භාවනා නැතිච වදාන මේ ඇතුලේ තියෙන තම රත්තරණක් බවත් මේ පිට ගෑවිච්ච කුණු කන්දලේ බැලු බැලමට පේන කුණු කන්දලේ පොඩි සිවියක් බවක් දන්නේ නැති විඤ්ඤාණ කියන පුත්‍ජජනයයි කියලා. ඒ නිසා පුත්‍ජජනකට කවදාක සමාජ භාවනාවක් හරියන්නේ නැහැ. මෙතන දෘෂ්ටි වැරදි. ඒක කියන්නේ බය කරන්න ඔක්කොත් කවුරක් කරන්නේ භාවනාවක් කැප නැහැ කියන නෙමෙයි. ඒකෙන් ගැම්මේ අරගෙන පුතුනම කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආරන්තුලික උපක්ඛිතේ උපක්ඛිතං තං සුතවත වරිය ශාවකෝ ජානාති. මේ බැලු බැලමට පිට කට්ටේ මල බැඳලා තිබුණා කච්චල් බැඳලා තිබුණාට ඒක ඉතාම තුනී දෙයක් බවත් ඇතුළත දඹ රත්තරන බවත් කල්යාණ සත්පුරුෂයා වූ ආර්ය ශාวกේ දන්නවා සෝ සුතවතෝ ආර්ය ශාวกස්ස පඤ්ඤා සමාධි භාවන අත්ථීති වදා කියන්නේ එහෙම කියනට භාවන හරි සමාධිය හරි ඒ නිසා මේ හැම කෙනෙක්ම මනුස්සෙක් වශයෙන් හැම කෙනෙක්ම බුදු බලයක් බුදු ශක්තියක් බුදු ප්‍රබලයක් සහිත කෙනෙක් බව තීරු ගන්නවා නම් ඒ මනුස්සයා පාහර තුච්ච පහතරවට යන්නේ නැහැ. ඔච්චර බලාගන්න ඇතුලේ බලන්න එපා. කවුද ඇතුලේ බලන්නේ? හැම වෙලාවෙම අපි පිටනේ බලන්නේ. ඕනම කෙනකින් අහුවත් ප්‍රශ්නයක් උඹ කවුද කියලා උඩින්ම බලනවා. ධම්මික පංශක කියන්නේ කවුද කියලා වුණා? අම්මා මෙච්චර දිගයි මෙච්චර බලයි උස මෙච්චරයි බර මෙච්චරයි කැමාලි පංශක ආ ඔක්කොම දාන. හැබැයි Taman කවුද කියලා බලුවොත් දැක ගන්න වෙලාවකුත් නැහැ. මොකද හේතුව සෑහන ගාන මානින පංශකලා ඉන්න ලෝකෙ. මේ විදිහට බාහිරට ගෙමින් යන කවදාකවත් මේ ඇතුළත තියෙන එනිදානේ ඇතුළත බලා ගන්න බැරි නිසා මේ ඇතුළත බලන වැඩ පිළිවෙලට විපස්සනා කියන ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඉන්සයිට් කියල කියන්නේ ඇතුළ බලන වැඩ පිළිවෙල. මේ කවුරුද සිය ජීවිත තුනක් නොවෙන්න ඉඳ තියෙනවා. නාම රූප වශයෙන් හෝ පච්ච පරිග්‍රහ වශයෙන් හෝ සම්මන වශයෙන් නොබලන ඉඳ තියෙන නිසා පටන්ගත් උච්චේ දිට්ඨිය හෝ සාසත දිට්ඨියම මැරෙන්න ඕන තරම් ඉඳ තියෙනවා. සද්ධාවන්තත් වෙන්න පුළුවන්. ප්‍රඥාවන්තත් වෙන්න පුළුවන් ලෝකායත වශයෙන්. නමුත් තාමත් අරකින්ම තමයි. කවදා වෝ මේ මිනිසයා මේක ඇතුලේ තියෙන රහස පිට නෙවෙයි පිට රහසක් තියෙනවා කියන දේපාර නැතිගේ වැඩි ආර්ථික විශේෂඥගේ වැඩි සමාජ විශේෂඥගේ වැඩි ඒ වැඩිම ඒගොල්ලෝ ගන්සබා බිස්නස් වලට තමයි කතාව. කවදාකවත් ඇතුළ බලන්න දෙන්නේ නැහැ. ඇතුළ බලන්න දෙනේ කරාද කියනවා ශාස්ත්‍රුණ වංශේ නමක් කියලා. සර්වචන් වංශේ නමක් කියලා නමුත් කවුරක් පිළිගන්නේ නැහැ. ඔක්කොමලා ඒ තරම්ම තත්ත්වගත වෙලා තියෙන බාහිරය හොල. ඇතුළට ගිය ගමන් විවිධ යන තිනේ පුංචි සිවියක් උදාහරණයක් වශයෙන් කියනවා නම් පුරුෂයෙක් විසින් ඉතාමත්ව ප්‍රියලවන ස්ත්‍රී රූපයක් හෝ ස්ත්‍රියක් විසින් ප්‍රියලවන පුරුෂ රූපයක අර තුනී පිට තියෙන සිවිය ගැලවුවොත් එහෙම කොහොම හිටියේ? තීද තවදුරටත් රාග දනවන ගතියක්. සමහර වෙලාවල් වලට ගිනි වතුර වැටිච්චාම හම පිච්චලා අලගදී වගේ තැම්බිලා හම ගැලෙව්වට පස්සේ කුච්චර රාග දනවන කෙනෙක් වුණත් අර ඉතාම තුනී සිවිය අපි කියන කුණු හැම කියලා ගියාට පස්සේ ඒකේ පිළිවඳර සම්පූර්ණ වෙනස්සංගමක් තියෙනවා. ආ දෙතිස් කුණුපේ තමයි මතුවේ. ඒ වගේ මේ බලනකොට පොඩ්ඩක් විනිවිද බලන්න පුළුවන් නම් හැබැයි විනිවිද බලන්න එකක් ඉල්ලනවා. එක චිත්තක්ෂණයක් වස්තුව දිහා බලනකොට විනිවිද බලන්න බෑ. ඒක නැවත නැවත මතුවෙද්දී එය අරමුණු කරලා නිමිති කරලා ඒකටම විඳින්න ඕන. ඒකටම ගහ ගහිනකොට තමයි විනිවිදිල්ල සිටුවෙන්න අවශ්‍ය වාතාවරණය ලැබෙන්නේ. කින්සා කියනවා එම්බ්‍රොයිඩර් දාන්න බෑ රාමුවට අල්ලපු නැති රෙද්දක. ඉතල රෙද්ද හිර කරගෙන නැවත නැවතත් ඕන ඕන තැන වැඩ කරන්න පුළුවන් විදිහට හිර කරගත්තට පස්සේ භාගයක් එම්බ්‍රොයිඩර් කරලා තියලා ගිල තේකක් බීලා ඉසුට්ටි කරගන්න පුළුවන්. ඒකට එම්බ්‍රොයිඩර් රාමුවට හිර කරන්න ඕන. ඒ වගේම යකඩ කැල්ල කපන්න ලේත් මැෂින් එකට හොඳට සෙන්ටර් කරගන්න ඕනේ. සෙන්ටර් කරගත්තට පස්සේ ඕන ලේවිලක් ගන්න පුළුවන්. ගලවලා ආයෙ සෙන්ටර් කෙරුවොත් ඒක ෂුවර් නෑ. එතකොට අර විදිහට සෙන්ටර් වෙන්නේ නෑ. ඒ වගේම ඉදමක් මනින්න ගියාම හැමදාම තියර ලයිට් එක තියන්නේ හරියටම ළඹ කරලා නම් ඊයේ ගත්තා කියවීම වලට අද තියෙන කියවීම හොඳට හේතු වෙනවා. අතෙන් හරියට ළඹ වෙන්නේ නැතුව වෙන තැනක් ළඹ කෙරුවොත් අනිත් දවසේ අර මේ තොරතුරු මේක හේතු කරන්න බෑ. ඉතින් අපි හැම වෙලාවෙම අරමුණු මාරුකෝ. ඉරියව් මාරු කරනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහට ඉරියව් මාරු කෙරුවොත් අරමුණු මාරු කෙරුවොත් දුක්ඛ සත්‍ය වසාලනවා. කාම ඡන්දේ මතුවෙනවා. ඒ උන්ට එක අරමුණක් කරන ඒකම විනිවිදින එකට කියනවා ඒකාග්‍ර කරනවායි කියලා. ඒකාග්‍ර කරන එතනම ගහ ඉන්නකොට අර තුනී සිවිය පිට තියෙන කුණු හැම කඩාවන් ඇතුළට ගිය ගමන් ඔක මහාලක දෙයක් නැපේනවා ඇතුළේ තියෙන්නේ අර නබරත්තරණක් වාගේ ඒ පිරිසිදු ආලෝකය තමයි නැත්නම් ඒ ප්‍රභාස රහිත ඒක භාවනා කරන ලැබෙන එකක් නෙවෙයි ඒක දීයති සාධකයක් ඒක ලබන්නේ මේ මනුස්සකම අපි ලැබුවේ ඒක ලබන්නේ පෙර ආත්ම වල අපි ගොඩාක් පිං කරේ නමුත් ඒ පිං කළා තාමත් පිටලෙල්ල විතර නම් දකින්නේ අපිට විනිවිද පෙන්න දැක්ම නැත්නම් ඉතින් කියනවා විපස්සනාව නෑ සතිය නෑ ඒ නාම රූප ආදී පරිච්ඡේද ගන්න නෑ. ඒ කියන්නේ මේ සියල්ලටම දෝෂ මිච්ඡාදිච්චි. අර දෘෂ්ටි පිට තියෙන ලෙල්ල විනිවිද ගන්න බැරි කම. ඉතින් ඒ නිසා මේක සඳහා එකලස හරිම වචන එකලසම නෙවෙයි එකලස කියනது කියන දෙයක්වත් නෑ. සර්වචනන්සේ කියනවා නණ්ඩුව තියෙන වීමිටක් අරගෙන ඔය හාතියල් හරි කළු හිණටි වගේ එනතම ඕට්ස් වල පිළිගොල තියෙනවා මෙමෙ මිටක් අරගෙන මිරිකුවොත් ඒක අර තියෙන නණ්ඩුව සමහර විටක හැම විනිවිදකට යන්න පුළුවන් මිටි කොහෙන් හරි තියෙන ඇටයක් හරියටම ලයින් වුණොත් අර වීනණ්ඩුවට පුළුවන් හැම සිවිය කාගෙන ඇතුළට යන්න නමුත් වීනණ්ඩුව කියන්නේ ඉතාම තුනී දෙයක් මොකද එල්ල කරුවොත් මිටක් අරගෙන මිරිකනොට එක ඇටයක් සමහර විටක එල්ල වෙලා සිවිය විඳගෙන හම විඳගෙන ආහාර විඳගෙන කාගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන් තමයි සතිය නන්නත් අරමුණ මොකුත් කරන්න බෑ. හරියට එල්ල වුණොත් මේ කියන තුනේ සිවිය කඩන්න පුළුවන්. ඒකට කියනවා මෝහ පටල කියලා අපේ පටුකාණ ආචාර්යවරු පෙන්නලා දෙනවා මෝහ පටල වලින් මැදිලා තියෙන අපේ හිත. මේ මෝහ පටලේ විද්දට පස්සේ ඇක්චුලි තියෙන විශාල නික්ලේශී පිරිසිදු දෙයක්. මේ සාමාන්‍ය චිත්ත විද්‍යාවක් ගත්තත් චක්කුච්ච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්ක විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන එතෙන්ද එනකම්ම හිත නික්ලේශී වේදනා වාපුත්තන තමයි කෙලස් උපදීන. එචි වේදනාව එන්නකොටම සතිමත් වෙන්න නම් අපි දැන් ඇදහිල්ලක් තියෙන මෙතෙන්ද එනකම් හිත චිත්ත වීදියේම පිරිසිදුයි. ඒක භාවනා කරලා ඔබ කරන්නේ. ඒක දීයති චිත්ත නියාමයක්. නමුත් කෙලස් එන්නකොටම හරි ආස්වාසේ එන්නකොටම අල්ලනවා වගේ ප්‍රසවාසය එනකොටම ඒකට සූදානම් ශරීරය කියලා කියනවා. එලඹ සිට සීය කියලා කියනවා. අප්‍රමාදී කියලා කියනවා. අල්ලන්න දන්නවනම් අර වේදනාවක් එනකොටම අල්ලනකොට තේනවා ඊට ඉස්සරහා තියෙන ඒ තියෙන එනකන් තිබිච්ච මේ පිරිසුදුකම දිගට කියන්නේ කිව්වට අපිට තියෙන. ඒ සඳහා දෘෂ්ටි අවශ්‍යයි. අර එකලසත් ඕනේ. වීර්යයත් ඕනේ. නමුත් හැකි සංඥාව තියෙනවා. මට මේක කළ හැකි කියලා ඒක නැතුව මේ ක්‍රමේ හරියද අර ක්‍රමේ හරියද කොහොම වේද කියලා සැකෙම සෝ කරනකොට අර මිරිකනට කුඩු වෙන වීනඬු වගේ. නමුත් එක වීනඬුවක් විදිගිරිය යනවා ඒකට හරියට ඇලයින්මන්ට් එක හිටියා. ඒකේ වෙන විශේෂයක් නැහැ. අන්න ඒ වගේ තමයි සත්‍ය කවදාදී එල්ල වුණොත් ඒක බුරුල් කරොප්පසකර හෙල්ලකින් තමයි ලැන්නා වගේ කාගෙන යනවා. ඉතින් එදාට අපි හරියට සතුට වෙනවා මෝ මේ කොහොම තුනේ කියලා අපි ලක්ෂ වාරයක් පරිදිලා තමයි ඒක හරියට ඉගෙන ගන්න මේ සම්මාදිට්ඨිය කියන එක පුහුණුවෙන් ලබන දෙයක්ද අපිට පෙරකල පින නිසා ලැබෙන දෙයක්ද අහම්බයක්ද කියන එක සම්පූර්ණ විෘත්ති මාතෘකාවක්. නමුත් මේ සඳහා ගන්න ප්‍රයත්නය මේ සඳහා ගන්න උත්සාහය මනසත්ත්වයේ ඉක්ම වූ දෙයක්. මොකද ඒක නැතුව කවදාකවත් අපි පොදු වෙන මොනම විමුක්තියක් නම් ලබන්න බෑ. අපි කියන වචනේ තුළ විමුක්තියක් ඇත්තෙම නෑ. විමුක්තිය කියන්නේ මම කියන වචනේ තුළ විතරයි. හෙට ඊයේ කියන තුළ කවදාකවත් විමුක්තිය නෑ. විමුක්තිය තියෙන්නේ මේ මොහොතේ පමණයි. අතන ගිහිල්ලා මෙතන ගිහිල්ලා දඹදිව ගිහිල්ලා අරේ ගිහිල්ලා මෙහි ගිහිල්ලා විමුක්තියක් නෑ. විමුක්තිය තියෙන්නේ මෙතනමයි. මම දැන් මෙතන කියන දණ්ඩ එල්ල වුණා නම් ඒක ඔය සම්මාදිට විස්තර කිරීමේ තවත් එක ක්‍රමයක්. මධ්‍යම ප්‍රතිපදයකට කිරීමේ තව ක්‍රමයක් නැත්නම් සත්‍ය නිර්වචන කිරීමේ එක ක්‍රමයක්. අප්‍රමාදයෙන් නිර්වචිත කියන එක ක්‍රමයක් කාට හරි අතක් කුසල කියන්න පුළුවන්ද මට දැන් මෙතන සතිමත් වෙන්න බෑ කියලා කිසිම කෙනෙකුට එහෙම බරපතල අවශ්‍ය මේ නෑ කියලා කියන විදියක් නෑ. උග්‍ර වේදනාවක් ඇති වෙලා නැත්නම් උග්‍ර මානසික අසහනයක් නැත්නම් ඕනම කෙනෙකුට තියෙන නිසා මේකයි මනුස්සකමේ අපිට හම්බෙච්ච ක්ෂණ සම්පත්තිය. ඒක මේ භාවනා මධ්‍යස්ථානවල කැන්ඩල් බාක් ඇවිල්ලා මේ භාවනා කාලේ ඇවිල්ලා ඇප් එක වහගෙනම ගන්න ඕනේ නැහැ. ඒක ඉතින් පටන් ගන්නකොට එහෙම තමයි. මොකද පහුවෙද බලන්නකොට කොතනද ගන්න බැරි කියලා. බුදුජානනාංශ කියනවා කක්ක කරනකොටත් ගන්න පුළුවන් කියලා. චූ කරනකොටත් ගන්න පුළුවන් කියලා. අපි හිතන්නේ මේ ගඳ කිලිය මල් පූජා කරනකොටයි සත්‍ය පිරෙනවා. බුදුන්ට වැසි කිලිය මල පහ කරනකොටත් ගන්න පුළුවන්. එතෙන්දී අනකම්ම අපි ළඟ තියෙන ඕන විශ්වාසයක් අපිට අවශ්‍ය දේවල් ලැබිලා තියෙනවා. අපි පුළුවන් සරල තැනින් පටන් අරගෙන මේ වීනන්දු හරියට එකලස් කරගෙන ප්‍රසාරු කරගෙන යන්න හදාගත්තට පස්සේ මේ තේරෙන පටන් අරගන්න ඔය අවශ්‍ය දේ පහසුකම් සේරම තියෙනවා. නෑ කියනවනම් බෑ කියනවනම් තමම්ම තමයි. පිට කවුරු නෑ බෑ කිව්වත් ඒක අදාළ නෑ වළංගු නෑ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් මම කරනවාම යනවායි කිව්වොත් ඒක වලක් කරන්න පුළුවන් බලවේගුත් ලෝකේ නැහැ. මොකද මේ සත්‍ය කාගවත් අධිකාරිය අර්ථ දෙන එකක් නෙමෙයි. එචායේ සත්‍ය අපි අදාගෙන එහෙම නැත්නම් ඒ විශේෂ සම්මාදිට්‍ය පිළිටවගෙන කටයුතු කරොත් මුලදී අර ඇමරිකන කොට කුඩු වෙන වීනඬු වගේ ලක්ෂ කෝටි ගාණක් වීනඬු පොඩි වෙනවා. ඒත් එකක් විදපු දවසේ තීරණා අර පොඩි වෙන දේෙන් තමයි අවශ්‍ය දේකට එල්ලාරන් දෙන්නේ. ඒක විනිවිදනා ඒක විනිවිදතර පස්සේ අර පිට තින ආගන්තුක උපක්ලේශ ටික විනිවිදපු ගමන් අඩු ගානේ මනස තේරුම් ගන්නවා තව මිනිස්සේ හේතු කරගෙන පව් කරගන්න එපා. තව මිනිස්සේ හේතු කරගෙන අකුසල් කරගන්න එපා. තව මිනිස්සෙකුට දුකක් දෙන්න එපා. තව මිනිස්සෙකුට බයක් දෙන්න එපා. දීලා කවදාකවත් මේ ලෝකේ සපක් වෙන්න ඉන්න බෑ. එසා තමන්ගේ ජීවන කියන්නේ අනිත් එක්කගේ ජීවන තමයි. ඒසන් අපිට සාමීච්ඡය තේරුම් ගන්න වෙනවා. අවුරුද්ද වැලකන හැටි තේරුම් ගන්න වෙනවා. රන්ඩෝ දබර පැත්තක දාලා කොහොමද වතුර ටිකක් භාජනයට දාපුවම වතුරේ භාජනය හැදී ගන්නවා වගේ අපි ඉන්න පරිසරයත් ගැලපෙන්න පුළුවන් කොහොමද කියලා දැනගත්තොත් ඒක සතියේ නිර්වචනයක් වෙනවා, සම්මාදිට්ඨියේ නිර්වචනයක් වෙනවා. එතකොට මේ යෝගාවචරය ගිය මඟ ලකුණක්වත් නැහැ. ඉතින් සමන් මේකයි පටන් ගන්නකොටම කිව්වේ මේක බොහෝ විට গুপ্ত වෙන්න ඉඩ තියෙනවා, සංකීර්ණ දෙවෙන ඉඩ තියෙනවා ආධුනිකයෙකුට. නමුත් දැනට යම් ප්‍රමාණයකට සුත්තිමඥාන චින්තාමඥාන ඇති භාවනා කළ ලැබපු කෙනෙකුට මේක ලංකරගත්තට පස්සේ විශ්වාසයක්මයි ඇති කරන්නේ, ඉදිරියක්මයි ඇති කරන්නේ. ඉතින් අද ධර්ම දේශනාවත් එතන විශ්වාසයක් සහ ඉදිරියක් ලබා ගැනීම සඳහා ශක්තිය ධෛර්ය බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතන නතර කරනවා. සියලු දිනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පරිකහමාරකට වැඩි කාලයක් අරගෙන තියෙන ධර්මදේශනාව සඳහා කෙසේ නමුත් මා සාදරයෙන් ආරාධනා කරනවා මේ කියපු දේවල් පිළිබඳව කරපු දේවල් පිළිබඳව මතිමතාන්තර ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. හොඳයි. මේ ප්‍රශ්න නැත්තම් අපි පිළිතුරු බෝධනා ශීසේ පේනම පෙන කාටත් පින් පැමිණීමේ ඥාති ශීපත් කර ගැනීම සහ පාපගේ ප්‍රාර්ථනා සිදු කර ගැනීම දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරමු කියලා මම යෝජනා කරනවා.
සෙන්සේෂන් එක පදනම් කරගෙන යන විපස්සනාවේ යම් කිසි මට්ටමකට යනහන් ඒක සමතේ නේ හඳුනේ.
මේ මහත්ය කියන්නකො මම ඒක උඩ කියන්නම් කියාගෙන යනවා.
ඒතර විපස්සනාවේදී කොහොමද මොනවද රිප්ලේස් වෙන්නේ?
මුලින් ඉඳලා විපස්සනා කියොත් මං කියුවොත් මොකද කියන්නේ? අපිට බලන මැට්ටෙන් හරි ගමන් නැහැ මීයෝනේ අල්ලන්න ඕන. විතක්කේ වෙනකොට මේ මොකද? මේදි මත වෙනකොට විතක්කේ වැඩ කරනවා නම් ඔක සමත කිව්වත් එකයි විපස්සනා කිව්වත් එකයි මොන නම දැම්මත් කටයුත්ත වෙනවා නම් අපිට උනෙච්චරනේ. ඒ වගේම වෛරය වෙනකොට ප්‍රීතිය ඇවිල්ලා වෛරය අයින් වෙනවා නම් සමත උපක්‍රමයක් හෝ විපස්සනා උපක්‍රමයක් වෙච්චරයි. ඒ නිසා චෛතසික මට්ටම කරා නාම රූපයක් කරගත්තොත් ඔය සමත විපස්සනා කියලා දෙකක් නැහැ. නාම රූපෝට බෙදෙනකන් තමයි ඔය ක්‍රමයි ගුරු වේතරයි ඔක්කොම තියෙන්නේ. කෘත්‍ය කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා. කර දෙකෙන්ම මුදිට ඒ අවශ්‍යතන්ට ලං වෙනවා නම් කොයි පාරියත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි බලන්නේ ප්‍රයෝජනේ පැත්තෙන් නම්
මෙතනයි චෛතසික තමයි
උදාහරණයක් වශයෙන් ගත්තාම ලේසියි. මොකද්ද මේ මොයි උදාහරණයක් වශයෙන් ගන්න හදන්නේ?
නීවරණ දැන් අපි උදේ කතා කරේ
නීවරණ කියන්නේ බා කාමච්ඡන්ද විවාහ තියෙන විට උද්දච්ච කුමුත විචිකිච්ඡා.
ඔව්. ඒවා සමත මට්ටමෙන් ගත්තාම නේද මේ අර පහක් කියලා කිව්ව ඒවන් රිප්ලේස් වෙනවා කියලා.
ඒවනේ ඒවා චෛතසික සමත ගත්තත් චෛතසික විදර්ශන ගත්තත් චෛතසික. ඒක නෑ මේ සමත නීව සමත කාමච්ඡන්දේ විපස්සනා කාමච්ඡන්දේ කියලා නීවරණ වල කිරීම ලේබල් එකක් නෑ.
මොකද හාමුදුරන්ගේ තව දේශනාවක තියෙනවා මේ විපස්සනාවේදී සර් බුද්ධංග ධර්ම වලින් රිප්ලේස් වෙනවා කියලා.
විපස්සනාදී බොධන විපස්සනාදී ගියාට පස්සේ සතිපට්ඨානෙන් පටන් අරගත්තා
නීවරණ බොජ්ජංග ධර්ම වලින් රිප්ලේස් වෙනවා කියන
එක. නෑ බොජ්ජංග ධර්ම රිප්ලේස් වෙන ගොඩාක් කලින් නීවරණ අයින් වෙලා තියෙන නැත්නම් බොජ්ජංග වලට එන්නේ නැහැ. බොජ්ජංග හතකට කඩලා පෙන්නනවා නීවරණ වලට යනකොට පහකටයි කඩලා පෙන්නනවා. මේ නීවරණ නෙවෙයි නීවරණ කඩන විචක්ක විචාර පීචි සුඛේකකතා. ඉතින් ඒ නිසා මේක සමානකමක් පේන්න තියෙනවා. මේ සත්‍ය මැදි කරගෙන තව චයිස් එක ටිකක් තියෙනවා. ඒක වෙනම අවුද කට්ලක්. මේක වෙනම අවුද කට්ලක්. විපස්ස මොනවාද? බොජ්ජංග වලට අනුව බොහොම ගැඹුරුම විපස්සනා. මේක සමත කතාවෙන් යන්න බෑ. පංච ඉන්ද්‍රිය ධර්ම බලනකොට සද්ධා විදිය සත්‍ය සමා නැහැ. පිටක්ක විචාර පීති සුඛයක කතා කියනකොට ඒක විපස්සනා වර්ණ කනාගේ ඒ මට්ටමට දියුනේ නෝන සමත වර්ණ කනාගේ ඒ මට්ටමට දියුනේ. දියුනු නැත්තම් කොමනක්වත් නිවර්ණයි වෙන්නේ නැහැ. නිවර්ණ අයිතිරීම සමත සමාධි කරණ පුළුවන් විපස්සනා සමාධි කරණ පුළුවන්. ඒක නෑ වෙනසක් නෑ. ඒකේ මේ මේ මතයක් තියෙනවා. එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල මතයක් තියෙනවා. සමත සමාධියේ නිවර්ණ අයින් කරලා විපස්සනාට යන්න ඕනේ. එහෙමද නැහැ. විපස්සනා සමාධියෙම ඒක අයින් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යක ස්ටාර්ට් කරන ඉස්සෙල්ලා බැටරිය charge කර පිටකෙනෙක් ඇවිල්ලා බැටරිය charge කරලා දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටාර්ට් කරගන්න පුළුවන් නම් ස්ටාර්ට් කරාට පස්සේ එන්ජින් එකම බැටරිය charge වෙනවා. දුවන මැෂින් එකේ එන්ජින් එක charge වෙනවා. ඊට පස්සේ ආයෙ ඕනේ නැහැ. අර පුළුවන් නම් ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ වැඩේ කරගෙන ගන්න යන උන්ට ඩයිනමෝගෙන් අදලා දෙනවා. ස්පිටින් charge කරන්න ඕනේ. ඉතින් වගේ පද්ධතිය විසින්ම හදාගෙන යන සමාධියක් තියෙනවා. ඒක එන්ජින් එක කස කැවෙනකොට අර හදපු මේ විපස්සනා උතුලින් හදපු සමාධිය සමච සමාධිය කර දෙන කෘත්‍ය කරලා දෙනවා. ඒක ටිකක් රැඩිකල් වාදී. ඒක ටිකක් විප්ලවීය අදහසක් තියෙන්නේ. ඒක තමයි යෝසුත්තර විපස්සනා වශයෙන් මෑත කාලෙදී දියුණු කරගෙන නැත්තම් හුවා දක්වමින් යන්න හදන්නේ. ඉතින් ඒකට අර සමථය අපි කරලා නැහැ නේද? අපි ළඟ මේව නැහැ නේද කියන කෙනා බොහෝ විට හීනමානයක් ඇති කරගන්නවා වෙනම මේ වටික කළ යුතුද කියලා. එහෙම කරන චරිත වර්ගයක්ත් තියෙනවා. සමහරකට එහෙම සමථය හරහා යන්න පුළුවන්. සර්වචනසේ කායින්න කාලෙම තිබුණා සමථය හරහා යන කට්ටියක් තියෙනවා. විපස්සනා හරහා යන කට්ටියක් තියෙනවා. දෙක අචිනතගෙන යන කට්ටියකුත් තියෙනවා. ඒ නිසා විපස්සනාව පටන් අරගෙන යන කෙනා අනිවාර්යයෙන්ම නිවරණ කලාව බන්නේ විපස්සනා සමාධියෙන්. ඒ වෙනම සමථ සමාධියක් වඩන්නේ නැහැ. එහෙම ගිහිල්ලා හැබැයි ඒ කියන්නේ විපස්සනා මේක තේරුම් අරගෙන යම් කිසි ප්‍රමාණයක් ගියාට පස්සේ ඕන සමතේ වඩන්න පුළුවන්. එනවම ආයසරයක් ධ්‍යාන භාවනා කරලා මේ ධ්‍යාන වශී කරගෙන ඉදිපාති හරිය පැත්තට අභිඥා පැත්තට වැඩ කරන්න පුළුවන්. ඒක කියන සමත බුබ්බංගම විපස්සනා පූර්වංගම සමති කියන. සමත පූර්වංගම විපස්සනාව කියන එක තමයි සම්ප්‍රදාය කියන්නේ. නමුත් මේ දෙකම සර්වඥාංශ සමාන විදිහට අලංගු ක්‍රම විදිහට බාර ගන්න තියෙනවා. නයි මම ඉතින් දුර බහැරයන් දෙන කට්ටියක් තියෙන නිසා අපි එහෙනම් මෙතනින් දවසේ අඩ කට්ටිය තුළ හිමාව සතහන් කරමින් එක්තාවතා දාටි ගාථා සජ්ජහනා කරලා අනුමෝදනා ශීර්ෂයෙන් අනුමෝදනාවට පෙළඹෙමු. ettha-vata-ca-nammehi sambhataṁ puñya-sambhataṁ sabbe-deva-anumodantu sabva-sampatti-siddhya ettha-vata-ca-nammehi sambhataṁ puñya-sampadaṁ sabbe-bhūta sampatti-siddhya ettha-vata-ca-nammehi sambhataṁ puñya-sampadaṁ sabbe-satta-anumodantu ආකාශට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු